අයිබෝවන් අදත් ටෝක්විච් අතර අපි තරමක් වෙනස් බුද්ධිමය කතිකාවකට තමයි ඉඩක් තියෙන්නේ. මේක වැඩසටහන ඔබ දන්නවා කොයි විදිහද කියලා, මේක පෙළ ගැස්ම හැදෙන විදිය. ඉතින් සාමාන්‍යයෙන් මේක ගොඩක් වෙලාට බුද්ධියට මුල් තැන දෙන, වෘත්තිකයන්ට මුල් තැන දෙන, වගේම වෘත්තිකයෙක් නොවුනත් රටේ සාමාන්‍ය පුරවැසියෙක් වුණත් ඥානවන්ත නම් බුද්ධිමත් නම් අපිට දෙයක් ඔහුගෙන් ගන්න තියෙනවා නම් අපි ඒවිත හැමදාම වෙලාවෙන් කරනවා. විශ්වාස කරන්න අවුරුදු 200ක් විතර තිස්සේ අපි අවුරුදු 4500ක හැට ගියොත් අපි කියන්නේ සිලෝන් ටී කියලා. හැබැයි ලංකාවේ වැවෙන ලංකාවට ආවේනික භෝගයක් වෙච්ච මේ සිලෝන් සිනමන් එහෙම නැත්නම් ලංකාවේ කුරුඳු වලට තිබුණේ නෑ අනන්‍යතාවක්, හඳුනා ගැනීමක්, ලෝකයේ පිළිගැනීමක් සහ නිල වශයෙන් ජානමය වශයෙන් තහවුරු කිරීමක්. නමුත් මේ තහවුරු කිරීම පළමු වතාවට කරන්න පුළුවන් වුණා ලංකාවේ ඉන්න ආචාර්යවරියක් හින්දා, ඇය ඇතුළු කණ්ඩායම හින්දා. ඉතින් අපි අද හිතුවා එයත් එක්කම මේ ජානමය වෙනස්කම් අපිට තියෙන ජානමය බලපෑම්. එතකොට අපි කොච්චරක් මික්ස් වෙලා ඉන්නවද? මම චතුරල් විසුණාට මගේ 100 කවුරු වෙන්න පුළුවන්ද? 100 දන්න උනාට මුත්තගේ මුත්ත කොහේ ඉන්නවද? ඒ වගේම තමයි ඔය කියන ඔය නුවර මැණි කියලා නුවර මහත්තුරු ඔක්කොම හොයාගෙන ගියාම ආපහු පාරක් මේ ඉතිහාසෙ තියෙන්නේ අර ශ්‍රී ලාංකික උරුමෙන් ආපු ඒවද? මේ ප්‍රවේණික ලක්ෂණ කොහොමද වෙනස් වුනේ? අලියාගේ කඳුකර කොටියාගේ මේ හැමෝගෙම ජානමය සංයුතිය මොන වගේද? හොයමු, කතා කරමු. අද අපිත් එක්ක එකතු වෙන්නේ ලංකාවේ සම්බන්ධ පර්යේෂණ කර සහ පර්යේෂිකාවක විදිහට ඒ ජයග්‍රහණ ලබා ගත්තු කෙනෙක් ඇය ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක මහත්මිය. ඉතින් ආයුබෝවන්.
ආයුබෝවන්.
මම කෙටියෙන්ම ඇහුවෝතින් දැනට මොන වගේ පරාසයක රිසර්ච් කරලා තියෙනවද? එතකොට ලංකාවට සිලෝන් සිනමන් කියන එක ගන්න මුල් වෙච්ච කණ්ඩායමට දායකත්වය දුන්නේ කොහොමද?
ඔව්, ඒක ටිකක් දිග කතාවක්. කෙටියෙන් කියන්නේ මම උත්සාහ කරන්නම්. පරාසය ගැන මම මුලින් උත්තරයක් දුන්නා.
පරාසය කිව්වොත් අපිට පස්සේ වෙන් කරගෙන අහන්න පුළුවන් ගොඩක්.
පරාසය කිව්වොත් ඇත්තටම කුරුඳු වල ඉඳලා ලංකාවේ තියෙන වයිල් රයිස් වල ඉඳලා ලංකාවේ හදන රයිස් වල ඉඳලා ඊට පස්සේ කොටියා, ඊට පස්සේ මුහුදු ශාක, සීවීඩ්, ඊට පස්සේ අපි කතා කරොත් කුඩි අසරණිකා මතක ඇති අපි ලංකාවේ වැඩිපුරම කතා කරපු ගහ, එයා ගැන, ලංකාවේ අලියෝ ගැන, මයික්‍රෝබ්ස්ලා ගැන, අපි කුණු නැව ගැන කතා කරා ගොඩාක් කාලයක් අපි හැමෝම. එතකොට ඒ කුණු ගැන, ඒ පරාසය කිව්වොත් ඇත්තටම මෙතකයි කියලා නිම කරන්න බැරි පරාසයක කෙටි කාලයක් තුළදී අපිට විශාල ජයග්‍රහණ ගොඩක් ලබන්න පුළුවන් වුණා මේ පර්යේෂණ වලින්. ජානහරහා ජානමය සංයුතිය කියවීම තුළින් ඔබ පූර්විකාව දුන්නා වගේම අපිට ගොඩාක් දේවල් අද වෙනකොට ලංකාවෙන් ලෝකයට ගෙනියන්න පුළුවන් වුණා කියලා මම කිව්වොත් මං හිතන්නේ ඔබත් මාත් එක්ක එකඟ වෙයි.
ඉතින් මං හිතන්නේ අපි මේ තැනල කතාව ගොඩනගන්නේ දක්ෂිනාවර්තව ඇඹරුණු කොටස් දෙකක් ගැන තමයි මෙතනලා. හරිනු ගිනන DNA සංයුතියත් එක්ක බැඳෙන කතා. මං හරිනේ එහෙමනේ කියන්නේ. දක්ෂිනාවන්තව ඇඹරුණු එකිනෙකට වෙනස් පද්ධතින් දෙයක් කිව්වොත් කමන්නේ නැහැ නේ. ඉතින් මේ DNA එක ගැන තේරෙන භාෂාවෙන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට කියෝන කට්ටිය කොටසක් දන්නවා. උසස් පෙළ ජීව විද්‍යාව කරපු කෙනෙක් දන්නවා. සහ සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන අයට පොඩි ආදරණීය හැඟීමක් තියෙනවා. ලංකාවේ මේ කියන තරම් දැන් ඔබ මුහුදු පැලෑටි කිව්වා, කුරුඳු කිව්වා, අලි කිව්වා, කොටි කිව්වා, මේ හැම කෙනාගේම DNA විශ්ලේෂණයක් කරලා තිබෙනවද?
ඔව්, අපිත් කරලා තියෙනවා. අපි ගොඩක් කරලා තියෙනවා. සහ ලංකාවේ ඉන්න සමහර අනිත් විද්‍යාඥයෝ සහ තවත් කණ්ඩායමුත් ඒව කරලා තියෙනවා. හැබැයි අපි බොහොම කෙටි කාලයක් තුළදී මම කිව්වා වගේ අපිට ලොකු පර්යේෂණාගාරයක් තියෙනවා. අපි ලංකාව තුළම ගොඩාක් වැඩ කොටසක් කරලා තියෙනවා. අනිත් කට්ටියත් එකතු කරගෙන ඇත්තටම කිව්වොත්, මොකද මේවා තනින් කරන්න බෑ. අලියෝ කතා කරොත් මම අලියෝ ගැන විශේෂඥ ඕන නිසා අපිට අලි විශේෂඥ ඕන වෙනවා. කොටියෝ ගැන කතා කරොත් කොටි විශේෂඥ ඕන වෙනවා. ඒ වගේ අපි කණ්ඩායම් විදිහට එකතු වෙලා තමයි ඇත්තටම මේ ගමන ඉස්සරහට ගිහිල්ලා අපිට මේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙලා
තියෙනවා. එක වතාවක කිව්වා ලංකාවේ අලි 4500ක් විතර තමයි ඉන්නව ඇත්තේ කියලා. සාමාන්‍යයෙන් අලි කීයක විතර ජානමය සංයුතිය බලලද්ද දැන්ට?
අපි බලලා තියෙනවා 750ක.
ඒ කියන්නේ හතරෙන් එකක අනිවාර්යෙන් බල්ල ඉවරයි.
ඥානමය සංයුතිය සම්පූර්ණයෙන් නෙමෙයි, අපි සම්පූර්ණයෙන් බල්ලා තියෙනවා ලංකාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අඳුනාගත්ත ලංකාවේ ආවේනික ලක්ෂණ සියල්ල තියෙන අඳුනාගත්ත ඇතෙකුගේ අපි ජානමය සංවිතය සම්පූර්ණයෙන් කියවලා තියෙනවා. එතකොට ඔබ මගෙන් ඇහුවොත් ලංකාවට ආවෙනික අලියෙක් කියලා හඳුරාගත්ත ලක්ෂණ වලින් විශේෂඥයෝ කියපු අලියෙක්ගේ අපි සම්පූර්ණයෙන් කියවලා. ඊට පස්සේ ඊට අමතරව අපි වනාලින් 750ක ඒත් අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා, මොකද අපිට කැලේ ගිහිල්ලා අලියොන්ගේ මොනවාද අලි බෙටි සරලව කිව්වොත්, මොකද අලියොන්ගේ ලේ ගන්න බෑ අපිට, අලියෝ බෙටි දානකල් ඒගොල්ලන් බලාගෙන ඉඳලා ඒවා එකතු කරලා එතකොට අලි බෙටි වලින් තමයි අපි අලියාගේ DNA ගත්තේ. ඉතින් මේක ලොකු වැඩක් ඇත්තටම කිව්වොත්. එතකොට අපි ඒ වගේන් අපි ලංකාවේ අලි කොච්චර වෙනස්ද, එකිනෙකට ඇත්තටම වෙනස්ද, අපිට පුළුවන් ද අලි ඔක්කොම එක ගොඩේ තියන්න. දැන් සරලව කතා කරොත් අලි මිනිස් ප්‍රශ්නයට ගැටුමට හැමදාම ඔබලගේ නිවුස් පේපර්ස් බැලුවොත්, නිවුස් ආටිකල්ස් බැලුවොත් මම හිතන්නේ අනිවාර්යෙන් එකක් තියෙනවාම තමයි ඒ හා සම්බන්ධයෙන්. එතකොට ඒකට අපි විසඳුමක් හොයනකොට මේ විද්‍යාත්මක විසඳුමක් හෙව්වේ නැත්තම් අපි තව ටික කාලෙකින් මීටත් වඩා අමාරුවක වැටෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු සරලව සරල ප්‍රශ්නයක් ගත්තොත් අපි මේ ඇග්‍රෙසිව්නස් එක කියන එක, කියන්නේ මේ අලියොන්ට තරහ යනවා කියන එක ජානමය වශයෙන් ගෙනියනවා කියලා අපි හිතුවොත්, අපි එතකොට අර තරහ යන අලියෝ ටික ඔක්කොම ගිහිල්ලා මේ අලියු මිනිස් ගැටුමට විසඳුමක් විදිහට ඒගොල්ලන් අල්ලන්න ගිහිල්ලා ඔක්කොම ටික එක තැනක දැම්මොත් මොකක් වෙයිද අනේ අනාගතේ?
දැන් හැබැයි එහෙම තමයි වෙන්නේ. මං හිතා මේ ප්‍රවේණික ලක්ෂණ නෙමෙයි ඒව මන් දන්න කියන්නේ. එතකොට දැන් අපි මේගොල්ලන් හොරේ උපතාන්ට ගිහින් දාන එක තමයි සිද්ධ වෙන්නේ.
එහෙම එකකුත් යනවා. එතකොට ඒ කරන දේවල් අපි විද්‍යාත්මක හරියද නැද්ද කියලා බලන්න තමයි ඇත්තටම මේ ජාන විශ්ලේෂණ ස්ටඩි එක අපි කරේ. වනජීවි
සංරක්ෂණ දෙපාර්තමේන්තුව
අපි කියනවා බෑ කියලා. දැන් තියෙන අපිට ලැබිලා තියෙන දත්තා අනුව ලංකාවේ අලි එකිනෙකට ගොඩාක් වෙනස්.
ඒ කියන්නේ යාලගටව ගිහිල්ලා pore උපතන්නේ දාලා හරියන්නේ නැහැ.
නැහැ. ඒක දාන්න පුළුවන්. මං හරියන්නේ නැහැ කියන්නේ දාන්න පුළුවන් නැහැ. හැබැයි අපේ ප්‍රශ්නය මීටත් වඩා බරපතල වෙන්න පුළුවන් අනාගත දවසකදී. මොකද ඒගොල්ලන් එකට එක ක්‍රොස් වෙලා බ්‍රීඩ් වෙලා තව තව දරුණු අලිය හැදුනොත් ඒක ප්‍රශ්නේ දරුණු වෙන්න පුළුවන්.
අපි කතාව එතන ඒ අලි කතාව එහෙම නවත්තමු. ගොඩක් ගොඩාක් කැමති දේවල් තියෙනවා. දැන් මේ අපි නිකන් හිතුවා දැන් අලි නම් 700ක විතර අපි බලලා තියෙනවා ජානමය සැකැස්ම. එතකොට අපි අනිත් පැත්තට බැලුවොත් එතන මිනිස්සුන්ගේ බලන්න පුළුවන්ද මෙහෙම සැකැස්ම බලලා තියෙනවද?
මිනිස්සුන්ගේ තත්ත්වෙන් බලන්න පුළුවන්. හැබැයි අපි බලලා නැහැ ලංකාවේ. ලෝකේ බලලා තිනවා. ලෝකේ වෙනම ඒවා වෙනුවෙන් කරන කම්පැනිස් තියෙනවා. උදාහරණයක් ගත්තොත් තමන්ටම තමන්ගේ සාම්පල් එකක් යවලා එයාට අදහසක් ගන්න පුළුවන්. එයාට මොන වගේද ලෙඩ හැදෙන්නේ, ඔබ අපි ලංකාවේ කතා කරන හඳහන. අපි හඳහනවා බලනවා වෙනුවට පුළුවන් අපේ ජාන සංයුතිය කියවාගෙන අපිට හැදෙන්න පුළුවන් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද හાર્ට් ඇටෑක් හැදෙන්න, කොච්චර ප්‍රතිශතයක්. ඒක ඔක්කොම ප්‍රෙඩික්ෂන්ස් 100%ම කියන්න මං හිතන්නේ තාම සාක්ෂණ දීුණු නැහැ. අපේම ජාන සම්පූර්ණයෙන් කියවලා ලෝකෙ ඔක්කොගේම ජාන කියවලා අදහසක් ගත්තොත් ඇරෙන්න. නමුත් පර්සන්ටේජ් එකකින් කියන්න පුළුවන්, ප්‍රොබබිලිටි එකකින් අපිට කියන්න පුළුවන් මේක තමයි මේ වගේ
සම්භාවිතාවක්
තියෙනවා කියලා.
දැන් ඔබතුමිය
එහෙම ලෝකේ කරනවා.
ඔබතුමිය බලලා තියෙනවද මේක?
මම විනෝදයක් විදිහට වගේ කරලා තියෙනවා. එතකොට ඔව් කියලා කරලා තියෙනවා.
එතකොට දැන් ඔබතුමියගේ ලක්ෂණ ජානමය ලක්ෂණ ගත්තන් පස්සේ ලංකාවත් එක්ක වෙන ඔබතුමිය කොහෙද ගම
පළාත? මම ගම නුවර, මගේ මං ඉපදුනේ නුවර, ඉස්කෝලේ ගිය ඔක්කොම කරේ නුවර. ඉතින් නුවර
කොහොමද වාසය සම්පූර්ණ නම එන්නේ කොහොමද?
මට දිග නමක් තියෙනවා. මගේ දිග නම කිව්වොත් පුලිංගම දයන්සෙල්ලාගේ ප්‍රදීපා චාන්දනී කුමාරි ගුණතිලක.
හා. ඒක සාමාන්‍යයෙන් මේ වගේ නුවර ඉපදිලා තියෙන්නේ අම්මලා තාත්තලාත් එහෙ මං හිතන්නේ නේ. ආචිල සීලත් නුවර?
ඔව් සම්බන්ධයි.
සම්බන්ධයි. එතකොට ඉතින් ඔබතුමියගේ ලක්ෂණ බැලුවෙන් පස්සේ ඔබතුමිය නුවර එහෙම ඉඳලා ආපු කෙනෙකුට සම්බන්ධද? කොහොමද එහෙම බලලා තියෙනවද ඉතිහාසෙ කාට සම්බන්ධ වෙන්නේ කියලා?
පොඩි මං දන්නා මේක ඔය පොඩි අමාරු දෙමි මම තමයි ප්‍රශ්නය. ඇත්තටම මම විශ්ලේෂණය කරලා බලපුවම අපේ මගේ ජන සංගතිය ගොඩක් සමාන වෙන්නේ බ්‍රිටිෂ් වලට කනෙක්ට් වෙනවා.
ඒ කියන්නේ සුද්දෙක්ගේ ජාන තියෙනවා කියන එක
නේ. කෙලවරක තියෙනවා. අකමැති වුණා.
අකමැති වුණා. ඒතකොට ලංකාවේ බොහෝ දෙනෙක් දැන් අපි කොදෙව්වක ඉන්න පිරිසක් ඉඳා මං හිතන්නේ ජාතීන් බුදුරජාණන් වහන්සේගේ පැමිණීමට පෙර කාලයේ සිට මේක බොහොම යාම් ඊම් සිද්ධ වෙච්ච තැනක් ඉඳා බොහෝ මිශ්‍ර ජාන තියෙන පිරිසක් වෙන්න
පුළුවන්. තියෙන්න පුළුවන්. මොකද අපිට දැන් ඉතිහාසය කියවලා බැලුවොත් අපිට පෘතුගීසි ඇවිල්ලා තිනවා, ලන්දේසි ඇවිල්ලා තිනවා, ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙනවා, තව ආසියාතුක තව රටවල් වලින් ඇවිල්ලා තියෙනවා. එතකොට අපේම කියලා අපි දන්නවා අතීතය බැලුවොත් එහෙම මේ දුහාමුදුරෝ, ඊට පස්සේ කුවේණි, ඊට පස්සේ අපේ වැඩි ජනතාව ආවෙනික ජනතාව මේ රටේ. ඉතින් ලොකු ඩයිවර්සිටි ඇත්තටම ලොකු වෙනස්කමක් අපේ මං හිතනවා ජන සංයුතිය තියෙයි කියලා.
ඒ කියන්නේ සෝෂල් මීඩියා වල මේ බෙදිලා කෑ ගහගත්තට අපි නම් නුවර, අපි නම් එහෙම නැහැ මෙහෙමයි කිව්වට දකුණේ කට්ටිය ඔක්කොම සමහරට සුද්දන්ගේ සම්බන්ධකම් එහෙම කියලා කිව්වට මං දන්නේ නැහැ. يعني අපිට අල්විස් කියලා නම තියෙන කොහෙන් මේක සම්බන්ධ වෙනවද කියලා හොයාගෙන ගියොත් සමහර විට එහෙම ඒ කියන තරම් පිරිසිදු බවක් හොයාගන්න බෑනේ
මං හිතන්නේ.
නෑනේ. ඒක අහන්නේ මම විද්‍යාඥවරියකගෙන් සහ
DNA ලෙවල් එකකින් මම කියනවා අපි ගොඩක් වෙනස්. ඉතින් අපි හිතුවේ ලංකාවේ අලිත් ගොඩක් සමානයි කියලානේ. ලංකාවේ අලිත් ගොඩක් වෙනස් කියලා අපි හොයාගත්තා නම් මොකද ලාලින්ට අපි වගේ එහා මෙහා නිත යන්න බෑනේ. ඇත්තටම හිතලා බැලුවොත් කොහොමද ලංකාවට හරි ආවේ කියලා බැලුවොත් එහෙම. ඉතින් එතකොට ඒත් අපේ ලංකාවට පේන විදිහට අලි කීප සැර ඉන්ට්‍රඩියුස් වෙලා තියෙනවා යම් කිසි ක්‍රමයකට ලංකාවට ඇවිල්ලා
තියෙනවා. ඒක ලංකාවේ අලියා ඉන්දියාවෙන් නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ.
අපිට පේන විදිහට මියන්මාරයට තමයි ගොඩක් සම්බන්ධයක් තියෙන්නේ ලංකාවේ.
ජානමය සකස්ම.
ජානමය සකස්ම ගත්තම.
ඉතින් ගොඩබිමින් සම්බන්ධ වෙලත් නෑ. ඉස්සර නම් කිව්වේ ඉන්දියාවට කැඩිලා ගිහිල්ලා මේකේ ඉන්න පුළුවන් කියලා.
නමුත් ඔව් ඒක තමයි.
එක්කෝ ගේන්න ඕන නේද?
ගේන්න වෙන්න පුළුවන්. ඉතින් රජ කාලේ ගෙනාවාද? ඇත්තටම ඉතින් ඒවා අපි අර ඇත්තටම මේ මොලිකියුල බලජනන තමයි ජාන තාක්ෂණය කියන එක, බයෝටෙක්නොලොජි කියන එක අපිට මෙහෙම තනියෙන් වෙන් කරන්න බෑ. අපිට හැම වෙලාවෙම අර අනිත් දේවලුත් එක්ක එකතු කරලා තමයි මේක ගොඩනගා ගන්න වෙන්නේ. අපිට මොනවාද හිස්ටරි, ඒ වගේ අපිට සමාජයේ ඒ හැමදේම අපි කියවලා තමයි මේව සම්බන්ධ කරලා කොහොමද මේක වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ජියෝග්‍රෆි, ජියෝලොජි මේ ඔක්කොම ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා මේ කතන්දරේ කොහොමද වුනේ කියන එක ගොඩනගන්න. කුරුඳු කතාවත් ඒ වගේම තමයි ඇත්තට.
හරි, අපි කුරුඳු කතාවෙන් පටන් ගමු. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ ලංකාවේ තියෙන්නේ ලංකාවට ආවෙනික කුරුඳු, අනිත් ඔක්කම කැෂියා කියලා තමයි කියන්නේ. එතකොට ලෝකේ කැෂියා වලටයි ලංකාවේ කුරුඳු වලටයි මාකට් එක ඇතුලේ කොච්චර වෙනසක් තියෙනවද මිල නියම වීමේදී සහ ඉල්ලුමේදී?
ඔව් ඇත්තටම ලෝකේ ගත්තොත් කැෂියා තමයි ලාභ. ලංකාවේ කුරුඳු වලට සාපේක්ෂව කියන්නේ දහ ගුණයක් විතර ලාභයි කියලා. හරි, එතකොට අනිවාර්යෙන් ලාභයකට මිනිස්සු ගන්නව වැඩි. හැබැයි අපි අනිත් පැත්තෙන් කතා කරොත් ගුණාත්මක භාවය ගැන ගත්තොත් ලංකාවේ කුරුඳු තමයි ලෝකේ හොඳම කුරුඳු කියලා ලෝකේ හැමතැනම පිළිගෙන තියෙනවා.
ඒක නිසා නිකන් අර අපි අපිව වඩා ගන්නවා. අපිට අවුරුදු 2500 කට ඉතිහාසයක් තියෙනවා. අපි මේ රටේ අය, අපි මෙහෙමයි කියලා ඒ වගේ නිකන් පොඩි ආවඩා ගැනීමක්ද නිකන්? එහෙම නැතුව සයන්ටිෆිකලි අපි කියන විද්‍යාත්මක ඔප්පු කිරීමක්ද
මේ? ඇත්තටම විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා. මොකද මම මේ කුරුඳු පර්යේෂණ කරන්න පටන් ගත්තෙත් අන්න ඒ වගේ ඇමරිකාවේදී දැකපු ආටිකල් එකක් හින්දා. මොකද ඒගොල්ලන් දැන් දන්නවා කුරුඳු පර්යේෂණාත්මක ඔප්පු කරලා තියෙනවා ගොඩක් බ්ලඩ් ෂුගර් අඩු කරන්න, ඊට පස්සේ කුරුඳු ගොඩක් දේවල් වලට හොඳයි කියලා සෙල් කල්චර් ලෙවල් එකෙන් ඒ වගේ ස්ටඩිස් කරලා හොයලා තියෙනවා. එතකොට ඇමරිකාවේ ඔබ දන්නවා ගොඩාක් කුරුඳු කනවා. ඇත්තටම සිනමන් බන් කියයි, සිනමන් දිස් දැට් හැම දෙයකටම කුරුඳු දානවා.
ඇත්තටම ලෝකයේ අර ප්‍රසිද්ධම බීම වර්ගය හදන්නත් කුරුඳු
යදා ගන්නවා. කුරුඳු තියෙනවා. ඒකේ ලේබල් එක කියවුවොත් ඒකේ කුරුඳු තියෙනවා.
එතකොට ඒ කුරුඳු අපේ කුරුඳුද?
අපේ කුරුඳුද කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. හරි, එතකොට ඒක අපිට ටැග් කරන්න පුළුවන් නම් මං හිතනවා අපේ හරිදනට යන්න
මෙතනින් එහා රට ඊළඟ ලෙවල් එකට ගෙනිච්ච
එක යන්න පුළුවන් කියලා.
ඔව්. ඒ කියන්නේ දැන් මේක හරි. අපි කතාව ලස්සනට පැහැදිලි කරගමු. එතකොට දැන් කැෂියා වල තියෙන අපේ කුරුඳු වල නැති විශේෂ ලක්ෂණේ මොකද්ද?
කැෂියා වල ඔබ අනිත් පැත්තට ප්‍රශ්නේ හොද් මම කැමති.
හරි, එහම අහන්න.
කැෂියා වල
නැති.
නැත්. ඒ කියන්නේ කැෂියා වල තියෙන අපේ එකේ නැති.
ඔව්.
හරි. ඒ තමයි මේ කියන කෙමිකල් එක කුමරීන් කියන.
හා.
කුමරීන් කියන කෙමිකල් එක නැචරලි කුරුඳු ගහේ තියෙන එක.
ඒක
බයෝකෙමිකල් පාත් එක්ක හැදෙන දෙයක්. ඒ වුණාට ලංකාවේ කුරුඳු අපි ඇනලයිස් කරලා තියෙනවා සෑම්පල්ස් 2000ක් විතර. ඒකේ 70%කම මේ කුමරීන් කියන කෙමිකල් එක නැහැ. හරි, ඇයි මේ කුමරීන් කියන එක වැදගත් වෙන්නේ? කුමරීන් කියන එක ඇත්තටම මොනවාද ලිවර් ටොක්සින් එකක් කියලා හොයාගෙන තියෙනවා. ඒකේ වගේම ඒකේ හයි කන්සන්ට්‍රේෂන් එකේදී ඒක ගොඩක් හොඳ නෑ අපිට. එතකොට කැෂියා ගත්තම නිප්පැත්තට අපි ටෙස්ට් කරාම ලංකාවේ අපි මාකට් එකෙන් අපි මේ ගෙනල්ල අපි චෙක් කරාට පස්සේ අපිට හම්බුණා 5 මිලිග්‍රෑම්ස් පර් ග්‍රෑම් වගේ තියෙනවා කියලා. හැබැයි පරීක්ෂණ කරලා සමහර සෑම්පල්ස් වල තිබිලා තියෙනවා 10 මිලිග්‍රෑම්ස් පර් ග්‍රෑම්. එතකොට ලොකු ප්‍රමාණයක්. එතකොට ඇත්තටම මේ එංගලන්තේ කියන්නේ යුරෝප් වල ෆුඩ් ඔතොරිටීස් වලින් ලිමිට් එකක් දාලා තියෙනවා 0.1 මිලිග්‍රෑම්ස් පර් කිලෝග්‍රෑම් බොඩි වේට් තමයි ඔයාට කුමරින් ඉන්ක්ලූඩ් වෙන්න පුළුවන් per day. එතකොට ඔයාගේ බොඩි වේට් එකට අනුව තියෙනවා ඩේලි ලිමිට් එක, ඩේලි ටොලරන්ට් ලිමිට් එක. ඒ කියන්නේ ඒකේ යම්කිසි බලපෑමක් අපේ ඇඟට තියෙන හින්දා තමයි ඒකේ බලපෑමක් තියෙන්නේ. එතකොට අර කියන විදිහට හැම එකටම කුරුඳු දාලා කෑවොත් අපිට එන බෙනිෆිට් එකට වඩා අපිට එන්න පුළුවන් නරක ප්‍රතිඵල වැඩි. එතකොට එන්නේ නිසා තමයි ලංකාවේ කුරුඳු කියන්නේ හොඳම කුරුඳු කියලා මුළු ලෝකෙම පිළිගෙන තියෙන්නේ. එතකොට ඒක
ලංකාවේ කුරුඳු ඕන තරම් කෑවට ප්‍රශ්නයක්
නැහැ. කමන්නේ. ප්‍රශ්නයක් නැහැ කියලා ඇත්තටම රෙසිපීස් කියලා බැලුවොත් ඔන්ලයින් ගිහලා බලන්න රෙසිපීස්. ඒ රෙසිපීස් වල කියලා තියෙනවා කුරුඳු දාන්න කියලා. ඒකේ කියලා තියෙනවා කැසියා නම් අඩු දාන්න ඕන ප්‍රමාණය තියෙනවා මෙච්චරයි. තේ හැන්දක් හෝ මේස හැන්දක් වටේව ග්‍රෑම් ගානක්. හැබැයි ඒකේ කියලා තියෙනවා ලංකාවේ කුරුඳු නම් කොච්චරදම කමන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ඒක තමයි අපේ කුරුඳු වලට තියෙන සිලෝන් සිනමන් කියන එකට තියෙන අනන්‍යත්වය මම කිව්වා.
දැන් පුවත්පත් වල හැමතැනම කියන ගත්තා සිලෝන් සිනමන් නාමය අපිට ලැබුණා, දැන් අපිට ලැබුණා කියලා වෙලා. දැන් ඔබතුමිය මුල්ුණේ නැත්තම් මේක ඔය ටීම් එක එකතු වෙලා කරේ නැත්තම් වැඩේ මේක කරන්න බැරි වෙනවා. හැබැයි මූලික අදහස ඉන්නේ ඇමරිකාවේදී මේක දැකලා නිවුස් එකක්
දැකලා.
එතනින් පස්සේ දැන් ඔය ආවට පස්සේ ඕක ලැබුණාම අපිට තියෙන වාසිය මොකක්ද ඇත්තටම? දැන් මොකක්ද ඇත්තටම අපිට ලැබුණේ සිලෝන් සිනමා?
ලැබුණේ තමයි අපි අවුරුදු 200ක් තිබ්බ 200කට ආසන්න ප්‍රමාණයක් 1826 ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපි විසඳුවේ. ඊළඟ ආයෙත් අපි අතීතයට ගියොත් ලංකාවට මං කව මේක ආවෙනිකයි කියලා. එතකොට ලංකාවට පෘතුගීසීන් ආවෙත් කුරුඳු හොයාගෙන. එනකොට කුරුඳු කියලා කියන්නේ අප් කන්ට්‍රි ක්‍රොප් එකක්. ලංකාවේ දැනටත් කැලෑවල රතුගල නිල්ගල වගේ කැලෑවල් වල මේක තියෙනවා.
ආ ඒ කියන්නේ දැන් අපි එතකොට මේ මුහුදුබඩ පහල කලාපයේ කියලා තියෙනවනේ. එහෙම නැහැ නේ මේක අප් කන්ට්‍රි ක්‍රොප් එකක්.
ඒක පස්සේ තමයි ගෙනියන්නේ. අප් කන්ට්‍රි කැලෑවල තමයි මේක තිබිලා
තියෙන්නේ.
එතකොට ලංකාවේ කල්ටිවේටඩ් එකට අමතරව තවත් වයිල්ඩ් ඒවා තියෙනවා අපිට හතක්. එන්ඩෙමික් ලංකාවේ විතරක් තියෙන වයිල්ඩ් ඒවා තියෙනවා හතක්. එතකොට මේ කල්ටිවේටඩ් එක හොයාගෙන තමයි ඒ කාලෙම පෘතුගීසිනුයි ලන්දේසිනුයි මුලින් පෘතුගීසින් ආවා ඊට පස්සේ ලන්දේසින්. ඊට පස්සේ මේගොල්ලන් බැලුවා දැන් මේක අර උඩ රටේ ඉඳලා පල්ලෙහාට ගේන්න එපා. දැන් ඒක අමාරු ඒ කාලේ ගලවිදලා තිබෙත් නැහැ නේ. ඉතින් එතකොට අමාරුතාවයක් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ කට්ටිය මේක කල්ටිවේට් කරේ ඇත්තටම. ඉස්සෙල්ලාර කැලෑවෙන් තමයි හොයාගෙන. හැබැයි පොඩි කතන්දරයක් වෙලා තියෙනවා. සයන්ටිෆික් නොමෙන්ක්ලේචර්ස් නමක් දෙද්දී අපි බොටනි ඔ එනි සයන්ටිෆික් නේම් පැලේකට හරි මේ සතෙකුට හරි අපි නමක් දෙද්දී ටයිප් ස්පෙසිමන් එකක් කියන එකක් බේස් කරගන්න. එතකොට මේ නම දෙනකොට 1826 ඒ කට්ටිය පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දියාවෙන් තමයි. ඉන්දියාවේ කට්ටිය අපිට වඩා ඉක්මන් වෙලා මේ නම ගන්න අරගෙන ගිහිල්ලා තියෙනවා ටයිප් ස්පෙසිමන් එක. එතකොට ඒක බලලා තමයි මේගොල්ලන් නම දුන්නේ සිනමාම වේරම් කියලා. අපේ අතීතයේ හිටපු කට්ටියත් අපි වගේම පොඩි ඩිලේ එකක් තිබිලා තියෙනවා. මාස 3කට පස්සේ ලංකාවෙන් සාම්පල් එකක් අරන් ගිහිල්ලා තියෙනවා අපිට ඕනේ මේ සිනමාම සෙලනිකම් කියන නමකේ. හැබැයි ඒගොල්ලන් බලලා කියලා තියෙනවා මේ දෙන්නම එක වගේ, මේ දෙන්නගේ කෙමිකලුත් බලපුවාම සෑහෙන දුරට සමානයි. ඒක නිසා අපිට ඕගොල්ලන්ට නම දෙන්න බෑ. මේක අපිට කන්සිඩර් කරන්න පුළුවන්නේ මේකේ සිනොනිම් එකක් කියලා. එයාම තමයි අපි මේකට සිනොනිම් එකක් කියලා. හැබැයි අනිත් පැත්තට බැලුවොත් හිස්ටොරිකල් එවිඩන්ස් තියෙනවා ඔබත් කියවන කෙනෙක් නිසා ලංකාවෙන් තමයි ඉන්දියාවට කුරුඳු ගෙනියලා තියෙන්නේ කියලා. එතකොට bunch of seed ඒ කියන්නේ සීඩ්ස් ටිකක් ලංකාවෙන් ඇට ටිකක් ගෙනියලා තමයි ඉන්දියාවේ කුරුඳු හැදුවේ කියලා. හැබැයි ලංකාවෙන් කුරුඳු ටිකක් ගිහිල්ලා ඉන්දියාවේ හැදුවට මොකද? නම ගන්නකොට ඒගොල්ලන් පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දියාවෙන් ඒ ගෙනිච්ච ඉන්දියාවේ තිබිච්ච සාම්පල් එක. ඒකෙන් අපිට නම නැති වුණා. එතකොට ඒක තමයි ඔය අර අපි ඉන්දියාවේ ලංකාවේ තව රටවල් මැඩගස්කර් ශීෂෙල්ස් ඒ වගේ රටවල් කීපයකම තියෙන මේ එකම කුරුඳ ඔබ කිව්වා වගේ සිලෝන් සිනමන් තමයි මේ හැමතැනම තියෙන. එහෙනම් කොහොමද අපි සිලෝන් සිනමන් එන්නේ? අපි ලංකාවේ කට්ටියට ඒ ආවේනිකත්වය අපිට ලබා ගන්න පුළුවන් උනේ මෙන්න මේ කියන ජාන තාක්ෂණයට පින් සිද්ධ වෙන.
එතකොට ජාන තාක්ෂණයෙන් මේක හොයාගත්තට පස්සේ මේකේ තියෙන විශේෂයක් ඔබ කියන්නේ මේකේ නැති මේකේ තියෙන.
එතකොට
විශේෂය විශේෂත්වය හොයාගෙන කොහෙටද මේක ප්‍රසන්ට් කරන්න ඕනේ? කියන්නේ රිසර්ච් පේපර් එක දැම්මද ජර්නල් එකක පබ්ලිෂ් කරා විතරද මේකට වර්ල්ඩ් රෙකග්නිෂන් එකක් එන්නේ කොහොමද?
ඇත්තටම දැන් අවුරුද්දකට ඉතර ඉස්සෙල්ලා ලංකාවට හම්බුණා ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් කියන GI කියන එක හම්බුණා යුරෝපියන් යුනියන් එකෙන්. එතකොට ලංකාවේ සිනමන් යුරෝප් වල අපිට අර GI ලේබල් එකෙන් යවන්න පුළුවන්. හැබැයි ඒත් අර කිව්වා වගේ අපේ විශේෂයට හම්බෙච්ච තැන තමයි අපිට පුළුවන් හැමෝම දන්නවා කොවිඩ් ටෙස්ටිං PCR ටෙස්ටිං. ඇත්තටම අපිට එන්නේ PCR ටෙස්ට් මෙතඩ් එකක් අපි ඩිවලොප් කරලා තියෙනවා ලංකාවේ කුරුඳුයි අපි කියමු ඇමරිකාවේ හරි කැනඩාවේ හරි පිටරටක අයිල් එක තියෙනවා මේ සිනමන් පවුඩර් බෝතලයක්. අන්නේ පවුඩර් බෝතලේ ලංකාවේ කුරුඳුයි චයිනෙන් ගෙනාපුවයි ඉන්දියාවෙන් ගෙනාපුවයි ඔක්කොම මිශ්‍රණයක්ද තියෙන්නේ. මොකද ඔබ දන්නා ලංකාවට ලංකාවේ කුරුඳු ඩිරෙක්ට්ලි අපිට යන්නේ වර්ල්ඩ් මාකට් එකට. බහුතරයක් අපි දෙන්නේ තාමත් මෙක්සිකෝට. හරි. එතකොට මෙක්සිකෝවේ මේ ටික ඔක්කොම අපෙන් එන ඒවායි චීනෙන් එන ඒවායි ඔක්කොම මික්ස්ර් කරලා තමයි පිටරටට යන්නේ. එතකොට හැබැයි ගහනවා
සිලෝන් එකක් තමයි යන්නේ.
බ්ලෙන්ඩ් එකක් තමයි යන්නේ.
ටී වල වගේම බ්ලෙන්ඩ් එකක්.
බ්ලෙන්ඩ් එකක් තමයි යන්නේ ගොඩක් කාලවලට. හැබැයි ගහනවා ලේබල් එක සිලෝන් සිනමන් කියලා. නමුත් දැන් අපි ගාව තාක්ෂණයක් තියෙනවා. අපි ගාව වගේ විද්‍යාත්මක අපි සංගරාවල මේවා ලෝකෙ පිළිගත් සංගරාවල අපි පළ කරලා තියෙනවා ප්‍රොස් කියන ජර්නල් එකේ. ඒකේ ඇමරිකන් බේස් ජර්නල් එක. එතකොට ඒ කට්ටිය අපේ ඩේටා ඔක්කොම අපි ගොඩක් පබ්ලිෂ් කරලා තියෙනවා මේ රිසර්ච් එක ඇතුලේ. PhDs ප්‍රොඩියුස් කරලා තියෙනවා. ගොඩක් දේවල් කරලා තියෙනවා. නමුත් මම දකින විදිහට මෝස්ට් ඉම්පෝර්ටන්ට් වැදගත්ම දේ තමයි මෙන්න මේ කුරුඳු වල අපි අනන්‍යතාවය කියන එක අපිට හොයාගන්න පුළුවන්. අර බෝතලයක් අපි ටෙස්ට් කරොත් අපිට කියන්න පුළුවන් මේකේ ලංකාවේ කුරුඳු නෙවෙයිද තියෙන්නේ, ලංකාවේ කුරුඳු සමග වෙන ඒවාක් තියෙනවද, ලංකාවේව පමණමද තියෙන්නේ කියන එක අපිට ඇත්තටම කියන්න පුළුවන්. ඒ තාක්ෂණය අපි සතුව දැන් තියෙනවා.
ඒකන දැන් අපට අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. අපි මෙච්චරකල් බේල් විදිහට මේ එහෙම නැත්නම් මේ බල්ක් විදිහට අපනයනය කර කුරුඳු අපේ වගේ පොඩි භූමියක හැදෙන්නේ පොඩි කුරුඳු ටිකක්. මේකට වෙළඳ පොලේ මීට වඩා ලොකු වටිනකමක් තියෙනවා. අපි දැන් ඉස්සරහට අගය දාම එකතු කරපු වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් වලට යන්න ඕන. ඒක ගණන්.
ඒක ගණන්.
ඒ ඒ ඒ කොටස අපිට කරන්න පුළුවන්.
කරන්න පුළුවන්.
දැන් මං අහන්නේ දැන් ඕක දැන් ඔහොම හිතෙන්න නිකන් හරි අමතුයි නේද ඔහොම මේ අපේ කුරුඳු දෙක ගහ තියෙනවා තව කොච්චර ගස් තියෙනවද ඔහොම දකින්නකොට ඔය වගේ එකක් එහෙම හිතෙන්න එපා නේ අපේ කුරුඳු වලට තනන්න කොහොමද ඔය අදහස ආවේ කොහොමද ඔය ඉතිහාසය ඔක බැඳෙන්නේ මොකද කාටක්ක කියලා තියෙනද අපි දන්නෙත් නැහැ
ඕ ඇත්තටම කියලා නැහැ මේ පළවෙනි වතාවට තමයි අපිට මාධ්‍ය අවස්ථාව ලැබුණේ මේ ගැන කතා කරන්න ඒක මං අතාම අගය කළ සලකනවා මොකද අපේ රටේ ජනතාවත් මං කෝ වගේ මං නිදහස් අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත කෙනෙක් ඒක නිසා ඇත්තටම කිව්වොත් මම නිදහස් අධ්‍යාපනයට ණය නැහැ කියලා මං දැන් කියනවා මේක ඊළඟ ලෙවල් එකට ගෙනිච්චොත් ඒකට තමයි මට ඔබලාගේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වල සහාය අවශ්‍ය වෙන්නේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්න. අපි දැන් කතා කරොත් අතීතය ගැන මං කිව්වා වගේ අපි මං ඇමරිකාවේදී දැක්ක 2014 දී මම ලංකාව වැඩ කරන්නේ මාස 9යි. මට ඇමරිකාවේ මම මේ PhD කරපු යුනිවර්සිටි එකේ මට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම මාස 3ක් යනවා එහෙ වැඩ කරන්න. තාම ඇත්තටම කොවිඩ් වලින් පස්සේ යන්න බැරුණා. නමුත් මේ අවුරුද්ද මම ආයෙත් පටන් ගන්නවා. එතකොට එහෙදිදි මම දැක්කව හයි ලෙවල් නිවුස් පේපර් ආටිකල් එකක් තියෙනවා. ඔය ලංකාවේ කුරුඳු තමයි හොඳම කුරුඳු. කුරුඳු හොඳයි හැමදේටම හොඳයි මෙහෙම මෙම කුරුඳු කණ්ඩ අන්තිම පැරග්‍රාෆ් එකේ තිබ්බා. හැබැයි however මෙන්න මේ චයිනීස් කුරුඳු කෑවොත් මෙන්න මේකේ තියෙන කුමරීන් කියලා එකක් ඒක නරකයි මෙන්න මේවා තමයි කුමරීන් වල සයිඩ් එක ඊට පස්සේ කියලා හැබැයි ලංකාවෙන් ගේන සිලෝන් සිනමන් ෆ්‍රොම් ශ්‍රී ලංකා කෑවොත් මේක මේ කියන දේවල් වෙන්නේ නැහැ මේ බෙනිෆිට්ස් ටික ඔක්කොම ඔයගලන් ගන්න පුළුවන් කියලා. එන්නේ ඒක දැක්කට පස්සේ මම හිතුවා අපේ next crop එක අපි ලංකාවට කරනවා නම් දෙයක් අපි කරන්න ඕනේ කුරුඳු වලින් කියලා. ඒ වෙනකල් මම ඇත්තටම කවදාත් කුරුඳු ගැන වැඩ කරලා තිබුණේ නැහැ. කුරුඳු ගැන මම අපේ විශ්වවිද්‍යාල ඉගෙන උගන්වනකොට මම දැනන් හිටියා. ඒ අරෙන්ට කිසිම අවබෝධයක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඒ ගැන පර්යේෂණ කණ්ඩායමක් එකතු කරලා ලංකාවට ආවට පස්සේ අපි දැන් කුරුඳු ගැන තමයි ඊළඟට පර්යේෂණ කරන්න ඕනේ කියලා. ඒත් එක්කම වගේ පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා මම ඊළඟ අවුරුද්ද ලංකාවෙන් යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මෙන්න මේ කුරුඳු රිසර්ච් කරන්න ලොකු ඉන්ට්‍රස්ට් තියෙන කට්ටියට ප්‍රොපෝසල්ස් කෝල් කරනවා කියලා. මට ඇත්තටම තිබි දවසයි මම යන්න කලින් දවසේ කන්සෙප්ට් නෝට් එකක් ලියලා මගේ ඩීන්ට සබ්මිට් කරලා ගියා. මගේ ඩීනුත් ඒ සබ්ජෙක්ට් මම නම කියන්න කිව්වට කමක් නැහැ. මම හිතන්නේ ප්‍රොෆෙසර් ගාමිණී පුෂ්පකුමාර එයාත් මේ කුරුඳු ගැන වැඩ කරලා තිබ්බ එක්කනේ. ඊට පස්සේ මම ඒක ලියලා දීලා ගියා. ඊට පස්සේ මාසයකට විතර පස්සේ මට එයා ඊමේල් එකක් එවලා තිබ්බා. අපේ කන්සෙප්ට් නෝට් එක සිලෙක්ට් වෙලා තියෙනවා ගොඩාක් ඒවා අතරින් කීපයක් අතරට ෆුල් ප්‍රොපෝසල් වලට. මට දවස් දෙකකින් ප්‍රොපෝසල් එකක් එවන්න කියලා. මම ඒ වෙනකොට ඇමරිකාවේ සිකුරාද දවසක් සඳුදා වෙනකොට මේ ප්‍රොපෝසල් එක එවන්න ඕනේ කියලා. පස්සේ මට ඒ වෙනකොටත් පොඩි බබෙක් හිටියා. මගේ මහත්තයා වැඩ කරේ සිලිකන් වැලි එකේ කම්පැනි එක. එතකොට මම එයාට කිව්වා මට දෙන්න වෙන්නේ නැහැ. මම මේක කරලා තමයි එන්නේ. මේක යවලා තමයි මම එන්නේ කියලා. ඊට පස්සේ මම දවස් දෙක සම්පූර්ණයෙන් ඒ ලැබ් එකේ නැවතිලා මම ඒ ප්‍රොපෝසල් එක ලිවල කරලා එව්වා. එවනකොටත් මට ඇත්තටම ලොකු අවබෝධයක් ඒක ගැන තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ දිගින් දිගටම අපිට මේක දෙනවට ඇත්තටම ගොඩක් කටි විරුද්ධ වුණා. නමුත් අපිට ඒක හම්බුණා 50 මිලියන් ශ්‍රී ලංකන් රුපියස්. හිතලා බැලුවොත් දැන් හිතුවොත් ඒක පොඩි ගාණක්. නමුත් මම හිතනවා ඒක ලංකාවේ රිසර්ච් වලට දුන්න ලොකු සල්ලියක් කියලා. ඒක කරගෙන යද්දි මට තේරුණා ඇත්තටම අපේ ඔරිජිනල් ප්‍රොපෝසල් එකේ මේක තිබුණේ නැහැ. මේ අදහස තිබුණේ නැහැ. ඊට පස්සේ මම ප්‍රොජෙක්ට් ටීම් එකෙන් ඇහුවා. ඒක ලීඩ් කරේ දැන් නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකේ චෙයාර්මන් විදිහට ඉන්න රංජිත් සේනාරත්න සර්. මම ඇහුවා මේකේ මීට වඩා ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා සර්. අපි මේ ගැන වැඩ කරාට කමක් නැද්ද කියලා. එතකොට කිව්වා අපිට සල්ලි දෙන්න බෑ. ඔයාලට මේ සල්ලි ප්‍රමාණයෙන් සහ ඔයාලට දීලා තියෙන ස්ටුඩන්ට්ස් ලගේ මේ වැඩේ කරන්නත් පුළුවන් නම් කරාට කමක් නැහැ කියලා. පස්සේ මම හිතුවා අපි ඉන්දියාවෙන් සෑම්පල්ස් ඉල්ලුවා. ඉන්දියාව අපිට සෑම්පල්ස් දුන්නේ නැහැ. එතකොට මම දැනගත්තා ඇත්තටම මෙතන යම්කිසි ඒ කියන්නේ යමක් තියෙනවම තමයි කියලා. ඇයි ඒගොල්ලන් අපිට සෑම්පල් එකක් නොදෙන්නේ කියලා. පස්සේ අපි ඉතාම අමාරුවෙන් ලංකාවේ හයි කමිෂන් එක හරහා සෑම්පල්ස් අරගෙන අපි සම්පූර්ණම ජාන සංයුතිය කියෙව්වා. ලංකාවේ එකෙක් කියෙව්වා ඉන්දියාවේ එකෙක් කියෙව්වා. ඊට පස්සේ අපි මාකට් එකෙන් සෑම්පල්ස් ගත්තා, ඔතෙන්ටික් සෑම්පල්ස් ගත්තා. ඒ මොනවා කියෙව්වත් අපිට එන්නේ එකම උත්තරේ. ඒ කියන්නේ ලංකාවේක පැහැදිලිවම වෙනම ස්පීෂිස් එකක් කියන්න අපිට ජාන සංයුතිය මගින් පුළුවන් වුණා. ඊට පස්සේ අපි ඒක ජර්නල් එකකට සබ්මිට් කරා, රිවියු කරා. ඒ ජර්නල් එක අපේ අදහස අනුමත කරලා අපේ ඩේටා පිළිගෙන එතකොට අපි දැන් කියලා තියෙනවා ලංකාවේ තියෙන වෙනම ස්පීෂිස් එකක්, ඉන්දියාවේ තියෙන වෙනම ස්පීෂිස් එකක්. ඒගොල්ලන් ක්ලේම් කරාට මේක සිලෝන් සිනමන් කියලා. සිලෝන් කියන නම ඇත්තටම ගන්න පුළුවන් අපිට විතරයි. මොකද අපේ තියෙන වෙනම ස්පීෂිස් එකක්. එතකොට දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට මේක කැපිටලයිස් කරගන්න. ඒ කියන්නේ අපි දැන් මේක කොහොමද මෙතනින් එහාට අර කිව්වා වගේ ගෙනියන්නේ. දැන් ලංකා ඇමරිකාවත් පිළිගෙන තිනවා, ලෝකෙම පිළිගෙන තිනවා, සිලෝන් සිනමන් ඉස් ද බෙස් සිනමන් කියලා. එතකොට දැන් අපි කියනවා විද්‍යාත්මක කෝප්පු කරලා තියෙනවා සිලෝන් සිනමන් තියෙන කියන විශේෂය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා.
يعني සත්‍ය කුරුඳු.
සත්‍ය කුරුඳු තියෙන්නේ ලංකාවේ විතරයි කියලා. එතකොට අපිට පුළුවන් නම් සත්‍ය කුරුඳු ලංකාවෙන් යවන්න ලෝකෙට. එතකොට වෙන කාටවත් එක ක්ලේම් කරන්න බෑ. ඊට අමතරව අපි ගාව මෙතඩ් එකක් තියෙනවා. මේක ලැබ් එකේ ටෙස්ට් කරලා සර්ටිෆයි කරන්න පුළුවන්. අපිට සර්ටිෆිකේෂන් එකක් ගහන්න පුළුවන්. මේක සිලෝන් සිලමන්ම තමයි.
දැන් එතකොට ඔබතුමිය කියන විදිහට දැනට අපිට මේ දෙපාර්තමේන්තුවෙන් ගන්න ඒ කුරුඳු පැල බෙදා දීම වෙනවා. ඉස්සරහ උක් බඩිරිඟු කජු ඔක්කොම තියෙන අමාත්‍යාංශයෙන් පැල බෙදා දීම වුණා. හැමතැනින්ම දෙනවනේ. එතකොට දැන් මේ පැලවල 130ක කුමරින් තියෙනවද නැද්ද? එතකොට 171 ප්‍රොමෝට් කරගෙන යනවද? ඒක බලලා තියෙනවද?
ඇත්තටම අපි කිව්වා වගේ සාම්පල් 2000ක් විතර ඇනලයිස් කරපුවාම 130කම ඩිටෙක්ටබල් ලෙවල් එකට නැහැ. අනිත් ඒ වගේ තියෙනවා. ඒ තියෙන්නේ 100.01 මිලිග්‍රෑම්ස් පර් ග්‍රෑම්.
ඒත් ප්‍රශ්නයක් නැහැ.
ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් පැත්තට මේ දැන් ඊයේ පෙරද පිහිටවුවනේ කෘෂිකර්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වෙන් කළා. කුරුඳු වලටම වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවුවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රිලීස් කරලා තියෙනවා සිලෙක්ෂන් සලින් කරපු හොඳ වරයිටිස් දෙක. ඒ දෙකේ නම ශ්‍රී විජය ශ්‍රී ගැමුණු. ඒ දෙක අපි දීර්ඝ කාලීනව අපේ ස්ටඩිස් වලට ගත්තා. ඇත්තටම මේ දෙක ගොඩාක් හොඳයි. ඒ දෙකේ පැල ගන්න පුළුවන් නම් ඇත්තටම ඉතාමත්ම හොඳයි. අර වගේ මික්ස් සීඩ්ස් ගන්න නැතුව.
එතකොට කුරුඳු ප්‍රභේද කීයක් ලංකාවේ තියෙනවද? වයිල්ඩ් එහෙමත් තියෙනවද නැත්නම්?
වයිල්ඩ් ස්පීෂීස් හතක් තියෙනවා. ඒ හත වෙනම තියෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ ලක්ෂණ තියෙනවා. හැබැයි ඒවා කල්ටිවේට් කරන්න නැහැ. දැන් සිංහරාජ තියෙන්නේ සිංහරාජෙටම ගස් කීපයක් ඒ වගේ. සිංහරාජෙන්සිස් කියලා ස්පීෂීස් එකක් තියෙනවා. තව අප් කන්ට්‍රි වලටම යුනික් ස්පීෂීස් එකක් තියෙනවා. ඒවා තියෙන්නේ කැලෑවල. ඒවා වවන්නේ නැහැ. එතකොට වවන එක තමයි අපි කතා කරන්න ඔය සිනමාමම් සෙලනිකම් කියලා අපි කියන්නේ. බොටනිකලි පිනගන්නේ තාමස් සිනමාමම් වේරම් කියලා අපි හිතන අපිට වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනිද්දම. එතකොට ඒකේ ඇතුලේ තමයි ඔය වරයිටිස් රිලීස් කරලා තියෙන්නේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ. ඒගොල්ලන්ගේ වෙනම තියෙනවා කුරුඳු පර්යේෂණ ආයතනයකුත්. කුරුඳු පර්යේෂණ සඳහාම වෙන් වෙච්ච 30 මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ ඒවා වවලා තියෙනවා. ඒගොල්ලන් අවුරුදු 1980 ගණන් වල කළපු කලෙක්ෂන් එකක්. අපි ඒක සම්පූර්ණයෙන්ම ස්ටඩි කරා. මොකද අපි මේ පර්යේෂණ කණ්ඩායම ඇතුලේ ඇත්තටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමකුත් හිටියා. මම කිව්වා වගේ ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා තමයි මේක කරේ. අපි තනියම කරපෙරන්නේ මේ. මම තමයි ප්‍රොජෙක්ට් ටීම් එක ලීඩ් කරලා ඒ අවශ්‍ය ජාන ගැන සම්බන්ධ සියල්ල ආරමුණු ඉෂ්ට කරලා දුන්නේ.
දැන් මේකේ ජාන සැකස්ම ප්‍රවේණිය ජාන ප්‍රතිපද්‍ය එතනින් ගියාම ජාන එඩිටින් දැන් කිරීම. එතකොට වර්ණ දේහ දැන් මේ නිලින ජාන ප්‍රමුඛ කිරීම. දැන් මේවා තමයි මේ අද සාකච්ඡාව යන්නේ. හැබැයි මේක බුද්ධියට කතා කරන අවස්ථාවක්. අපි හැමතිස්සෙම මේ ගොඩක් සයන්ස් එක්කනේ මේ කතා කරන්නේ තීන්දුව తీරන ගන්නේ. හැබැයි අපිට එහෙම තීන්දුව తీම ගන්න ඉඩක් වෙන් කරලා තියෙනවා. දැයිතුරු කොටස දැන් ඔබ බලාගෙන ඉන්නවා ඔබ සිනමන් එක්ස්පෝර්ට් කරන කෙනෙක් නම් රයිට් මම මෙක්සිකෝ වලට යවන්නේ මෙන්න මට වැඩේ දෙන්න තමයි දැන් මේ සාකච්ඡාව යන්නේ මගේ බිස්නස් එක මේකවත් තමයි රැඳෙන්නේ කියලා. නමුත් මේ කතාව ඒක නෙමෙයි. ඔබට පුළුවන් මේ කුරුඳු එහෙම යවනවා වෙනකොට ඔබට අගය එකතු කරලා ඔබ කෝටිපතියෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔබ මං හිතන්නේ එහෙමනේ.
ඔව් එහෙමයි.
අපි මේක මේ පොඩ්ඩක් ඒ පැත්තට ගන්නෙ නැතුව මේකේ ඊළඟ අවස්ථාවන් ටිකත් ඔබට හදන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔහොම යනකොට සාමාන්‍යයෙන් එකපාරට අපිට ලෝකෙට ගිහිල්ලා කියන්න බෑ මේක එහෙම තමයි දැන් මේ අපේ සිලෝන් සිනමන් තමයි යන්න කියලා. ඒතකොට අපි බ්‍රෑන්ඩ් එකක් එක්ක ඇසෝෂියේට් කරන්න ඕන මොනවා හරි ඒතකොට ලෝකේ තියෙන තත්ත්වයන් එක්ක. එහෙම දේවල් වෙනවද ලංකාවේ?
මම දන්නා විදිහට ලංකාවේ ප්‍රමුඛ පෙළ ආයතනයක් මම දන්නේ නැහැ නම කිව්වට කමක් නැහැ.
කමක් නැහැ අනිවාර්යයෙන්ම.
කමක් නැහැ නේ. දිල්මා ළඟදී ලොන්ච් කරා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් ඩිල්මා ටී වගේම ඩිල්මා සිලෝන් සිනමන් ඒගොල්ලන් ළඟදී ලොන්ච් කරා ගිය සතියේ. ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ ඔල්රෙඩි ප්ලාන්ටේෂන්ස් තියෙනවා. හැබැයි අපි ගාව තියෙන සර්ටිෆිකේෂන් මෙතඩ් එකක්. එතකොට ඒගොල්ලන් යවන්න යන්නේ සර්ටිෆයිඩ් සිලෝන් සිනමන් විදිහට. එතකොට අර කියන කැපිටලයිසේෂන් එක ඇත්තටම වෙනවා. දැන් අපේ ඩේටා සයන්ටිෆිකලි පිළිගෙන ලෝකේ දැන් පිළිගෙන තියෙනවානේ මේක වෙනම ස්පීෂිස් එකක්, ඒක මනින්ද ක්‍රමයක්, අපි ඒක හොයන්න ක්‍රමයක් අපි ගාව තියෙනවා කියන එක දැන් ලෝකේ සයන්ටිෆිකලි පිළිගෙන තියෙනවා. එතකොට ඒකට අර කියා අගේ එකතු වෙලා ඒක කැපිටලයිස් කරන කොටස තමයි අපිට තියෙ වෙලා.
ඒ කියන්නේ ආඩම්බරයි දැන් ඩිල්මා එක කරගෙන යන එක. ඩිල්මා වගේ තව කම්පැනිස් ගොඩක් තියෙනවා. ඔගොල්ලෝ හැමෝටම මේක පුළුවන්. මොකද කොහොම හරි ගෙනහිල්ලා මේ ලොකු බ්‍රෑන්ඩ්ස් කතා කරලා එළියට මේකේ ආදායම ලංකාවට ගෙනලා ගොවියට තනක් දෙනවා. දැන් ගොඩ දෙනෙක් මේ රබර් වතු ගලවලා කුරුඳු හදනවා කියලා වෙලා චෝදනාවක් මේ වෙලාවේ තියෙනවා. දැන් මම අහන්න අනිත් පැත්තේ ප්‍රශ්න විදිහට කුරුඳු කියන්නේ එතකොට ඔබතුමිය කිව්වා මේක වෙලා උඩරට තිබිච්ච දෙයක්. අපි පහත රටට ගෙනලා කමර්ෂල් විදිහට වවලා තියෙනවා. හැබැයි එතකොට එතනින් එහාට සමහරු කියන කුරුඳු වවන්න බෑ ටිකක් ඩ්‍රයි සෝන් එකට යන්න බෑ. කුරුඳු තෙත් කලාපේ විතරයි පුළුවන් කියනවා. සමහත් තෙත් අතරමැදි වියදි කලාපේට පුළුවන් කියනවා. මොන පැතිවලට කුරුඳු ව්‍යාප්ත කරන්න පුළුවන්ද ලංකාවේ?
ඇත්තටම දැන් වෙනකොට ගොඩාක් පැතිවල හදාගෙන යනවා. අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ගොඩාක් පැතිවල හදාගෙන යනවා. එතකොට ලංකාවේ අපේ මේ පරිශ්‍රණයේ කොටසක් තමයි ලංකාවේ තනින් තන එකම වරයිටි එක. අපි ඔය ශ්‍රී ගමුණු කියන ඩිපාර්ට්මන්ට් එකේ රිලීස් කරපු හොඳ වරයිටි එක තමයි අපි ස්ටඩීස් වලට ගත්තේ. මේක තනින් තන හදපුවාම ඒකේ ක්වොලිටි එක වෙනස් වෙනවද, යීල්ඩ් එකේ ක්වොන්ටිටි එක වෙනස් වෙනවද කියලා. ඒ කියන්නේ අපි කිව්වා වගේ අර කුමරින් වැඩි වෙනවද, සිනමැල්ඩිහයිඩ් අඩු වෙනවද ඒ වගේ. එතකොට අපි මේ පරිශ්‍රණ කරා. එතකොට අපි දැකපු විදිහට ලංකාවේ යීල්ඩ් එක අපිට හැමතැනම එකම විදිහට යෙල්ඩ් එක ගන්න පුළුවන්. අපි ටෙස්ට් කරපු තැන්වල ගොඩාක් ඩ්‍රයි වුණොත් මම හිතන්නේ වතුර ප්‍රශ්නයක් ආවොත් වතුර දාන්න වෙනවා. ඉතින් වතුර දාන ක්‍රමයක් තිබුණොත් මම දැක අපේ පරිශ්‍රණ වලින් අපි දැකපු විදිහට ලංකාවේ බොහෝ දේශගුණික කලාපවල කුරුඳු කිසිම ප්‍රශ්නයක් නැතුව වවන්න පුළුවන්. ඊට වගේම ක්වොලිටි එකයි ක්වොන්ටිටි එකයි දෙකම යීල්ඩ් එකේ අර හැම පලාතකම වගේම ඇත්තටම ගන්න පුළුවන්. ඒක නිසා ව්‍යාප්ත කිරීම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි පැලෑටි තෝරාගෙන වවන එක තමයි මමත් හිතන්නේ ඊළඟ අදියර. බට් ඊට කලින් අපිට කරන්න දේවල් තියෙනවා.
දැන් අපි ප්‍රවේණි විද්‍යාවේ මෙන්ඩල්ගේ සංකල්පය ඉඳලා කතා කරගෙන යන පිරිසක්. එතකොට දැන් මේකේ තියෙන මේ ලක්ෂණ තීන්දුව තීරණ කරන්නේ කොහොමද, මේවට තියෙන අනන්‍යතාවයන් නැති කරන්නේ කොහොමද, අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා. ප්‍රශ්නේ තියෙන දැන් කුරුඳු ගැන කතා කළා වගේම දැන් අනිකුත් දේවල් අපිට මේ විදිහට හදන්න බැයිද? එතකොට අපේ රටේ අපි කියන්නේ අපිට පළතුරු මෙච්චරක් තියෙනවා, අපිට එළවලු ජාති මෙච්චරක් තියෙනවා, අපේ රට තරම් මේවත් එක්ක බැඳෙන තැනක් නෙමෙයි කියලා. හැබැයි ඒ වුණාට අපි දන්නේ නැහැ මේ වගේ ජානස්ථා කැස්ප මොන වගේද, මේ අපිට ඇත්තටම ආවේනිකද, මේ වගේ ගුණාත්මක තත්ත්වයන් තියෙනවද කියලා.
ඔව් දන්නේ නැහැ. අපිට ඒවා කියවල බලන්න පුළුවන්. අපි ගාව දැන් පරීක්ෂණාගාරයක් අපි පෙරදෙනි විශ්වවිද්‍යාලය අපි පිටවලා තියෙන. ඇත්තටම මේ ඔක්කොම කරන්න පුළුවන්. අපේ ලංකාව ඇතුළතදීම කරන්න පුළුවන් පරීක්ෂණාගාරයක් සියලු පහසුකම් සහිතව අපි ගාව ඇත්තටම තියෙනවා. ඔය කියන දේවල් ආවේනික දේවල් ලංකාවෙම අපිට සියල්ලම කරන්න පුළුවන්. හැබැයි මේ තාක්ෂණයේ ගණන් මංකෝ වගේ අපි ඉක්විප්මන්ට් ඔක්කොම අපි විශාල ඒවා එකක්වත් අනිත් එක ඉතාම වැදගත් වෙන්නේ මෙතනදී. අපේ මේ පරීක්ෂණාගාරය හදන්න බිල්ඩින් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් රැබිලා නෑ රජයෙන්. මුලින්ම ඇත්තටම මම එක පැත්තකට බිස්නස් එකක් කරනවා කිව්වොත් මං හිතන්නේ හරි. මොකද මම මේ ආයතනයේ අධ්‍යක්ෂිකා වෙනකොට ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පෙරදෙන විශ්වවිද්‍යාලේ ඒකේට බිල්ඩිමක් විතරයි තිබුණේ. ඒක ආශාන සංවර්ධන බැංකුවෙන් හම්බෙලා තියෙනවා අවුරුදු 20කට ඉස්සෙල්ලා. දැන් 2000 මං මෙතන අධ්‍යක්ෂිකා වුණේ 2013. ඒ වෙනකොට අවුරුදු 10ක් ගිහිලා තිබ්බා. ඒකෙන් හම්බෙච්ච බඩු ඔක්කොම කැඩිලා මුකුත් ඇත්තටම තිබුණේ නෑ. මම එතනට යනකොට දැන් අපි මම පිටරටින් සල්ලි ගෙනල්ලා ලංකාවේ කම්පිටිටිව් ග්‍රාන්ට්ස් වලින් සල්ලි ගෙනල්ලා ට්‍රෙෂරි සල්ලි සතියක්වත් නැහැ. අදටත් මගේ පඩියයි ස්ථීර සේවකයන්ගේ 5 දෙනෙක්ගේ සඩියයි ඇරෙන්න අපිට රජයෙන් කිසිම ආධාරයක් නැතුව තමයි අපි මේ සියල්ල කරගෙන යන්නේ. මම හිතන ඒකත් මේ වෙලාව වැදගත් දෙයක් කියලා. මොකද අපි ළමයින්ට අධ්‍යාපනයට ඒව පහසුකම් සපයනවා. මීයේ පෙරදත් අපි ඒ ලෙවල් ස්ටුඩන්ට්ස්ලා ලංකාවෙම අපි 1000ක් ගෙන්නලා ඒගොල්ලන්ට මේ ලැබ්ස් පෙන්නුවා, ඒගොල්ලන්ට පරීක්ෂණ කරන්න දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රෝග්‍රෑම්ස් කරනවා අපි ඔන්ලයින් කරනවා. ඔබ කිව්වා වගේ මේක අලුත් දෙයක්. මේක වැරදි විදිහට තමයි ඇත්තටම ගොඩක් සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් අපි හැම ඕනම තාක්ෂණයක අපි 100%ක් හරි කියන්න බෑ. ඕනම තාක්ෂණයක තියෙන දෙපැත්ත අපි දෙපැත්තම දැනගන්න ඕනේ. නමුත් හොඳ වැඩි නරකට වඩා නම් අපි හොඳ පැත්තත් එක්ක යන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි ඒවා කරනවා. ටීචර්ස් ලව ට්‍රේන් කරනවා, ළමයිව ට්‍රේන් කරනවා. ඒ ඔක්කොම කරන්නේ අපි ඈර්න් කරන සල්ලි වලින්. අපි මේ ඔබට ඕන නම් ඔබගේ ජන සංයුතිය කියවන්න. අපි ඇත්තටම හියුමන් එව තම කළා නැහැ. බට් ඒක කියවන්න අපිට සල්ලි දුන්නොත් අපි කරලා දෙනවා. ඒ වගේම අපි ප්‍රයිවට් සෙක්ටර් එකට ගොඩක් ඇනලිසිස් කරනවා. දැන් ඒක ඇත්තටම ලංකාවේ මිනිස්සුත් ඒවා කරන්න පිළිමෙලා තියෙනවා. පැලෑටියක් ගත්තොත් මේ පැලෑටිය මේකට සමානද කියන එක ඔප්පු කරන්ද ඊවන් කෝට් කේසස් වලදී. දැන් මේ ගස් කපපු ඒවා ගැන හොයනකොට මිනිසුන්ගේ වගේම දැන් ශාකවලත් සංයුතිය කියවන තැනට ගිහිල්ලා තියෙනවා.
මම බැලුවේ මගේ එක කියව ගන්න. මොකද හැමෝම කේන්දරේ බලන වෙලාවේ.
ඔව් ඒක හොඳ අදහසක් මං හිතනවා.
මං ඉතින් මේ කියවලා බලා ගන්න. ඉතින් ගාන කීයක් විතර යයිද ඇත්තට මෝගේ වැඩක්
කරනවා. ඔව් ඇත්තටම දැන් මේ තාක්ෂණයේ ගොඩක් දැන් ඉස්සරහට ගිහිල්ලා හින්දා ලාභ වෙලා තියෙන ගොඩක් දේවල්. අපි යූස් කරන අපි පාවිච්චි කරන නැනෝපෝ සීක්වෙන්සින් ටෙක්නොලොජි කියන එකේදී මං හිතන රුපියල් 1,03,000 ඇතුළතදී ඔබේ ජාන සංයුතිය ඔබට කියවන්න පුළුවන්.
මං කියවුවා මට මොකක්ද තියෙන වැදගත්.
කියවල බලන්න පුළුවන් ඔබට. අනිත් මංකෝ වගේ ඩේටාබේසස් වල තියෙන ඒවත් එක තමයි අපි කම්පයර් කරලා බලන්නේ අවේලබල් ඩේටාත් එක්ක. එතකොට කැන්සර් හැදෙන්න පුළුවන් සම්භාවිතාවය, ඩයබටික් හැදෙන්න පුළුවන් සා, ඒව ඔක්කොම ප්‍රොබබිලිටි එක. හැබැයි ඒ ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන් ෆැමිලි හිස්ටරිත් එක්ක බලලා. ඒගොල්ලන් ෆැමිලි එකේ අනිත් කට්ටියගෙත් තියෙනවා නාර්කේ වගේ කොහෙද ඔරිජින් එක තියෙන්නේ, මොනවාද වැඩියෙන් සම්බන්ධ ජාන තියෙන, යුරෝප් වලටද එහෙම නැත්නම් ඉන්දියාවටද. ඉතින් ඒ වගේ ඒවා කරන්න පුළුවන්.
ඔන්න ඉතින් බලා ගන්න පුළුවන් මිල මුදල් තියෙන කට්ටියට ගිහිල්ලා ආදායමකුත් දෙන්න පුළුවන් අපේ ආයතනෙට. ඉතින් මේක හොඳ වැඩක්. මොකද ටිකක් වයසට ගිහිල්ලා ගොඩක් දේවල් බලනකොට මේ ලාස්තන දැනගෙන, ඔබේ සකස්ප දැනගෙන මට සීනියෙන්න යන්නේ. මොන මගේ පොළේ හાર્ට් ඇටැක් තියෙන ඉතිහාසයක් තියෙන්නේ. පොඩක් පරිස්සම් වෙමු මේකත් එක්ක බලලා. ඉතින් හිතා ගන්න පුළුවන්. මම ඒ කතාව පොඩක් ඔහොමම තියෙනවා. මොකද එතනින් එහාට මේක ගියෝ ඉතින් තව ගොඩක් දුර යන්න තියෙන හින්දා. අපි ගත්තොත් දැන් මේ ජාන සැකැස්ම ගැන කතා කරන වෙලාවේ මේ සත්ව සතුන්ගේ සහ වගේම ශාකවල ජෙනටිකලි මොඩිෆයිඩ් කියපු ගම, ජානමය වශයෙන් සැකසූ කියපු ගම, හරි බයයි අපි. ඒක නම්බෝ එහෙම ආහාර කන්න එපා, ඒක හොඳ නැහැ කියලා. ඒක ඒක ඇත්තද? එහෙම බය විය යුතුද? එහෙම බය වෙන්න ඕනේ නැද්ද?
හොඳම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ලංකාවේ මේකේ පුදුම බිල්ලෙක් තමයි මවලා තියෙන්නේ. ඔබ මගෙන් ඇහුවොත් හොඳද කියලා. ඔව්. මොකද මම කාලා තියෙනවා. මොකද ක්‍රොප් එක රිලීස් කරන්න ඉස්සෙල්ලා අවුරුදු 14ක් 15ක් යනවා ක්‍රොප් එක රිලීස් කරන්න. ජාන සංයුතිය වෙන මොකද කම්පැනිකින් හදලා ඒක රිලීස් කරන්න අපිට කැමැති කැමැති විදිහට දාන්න දෙන්නේ නැහැ ඇමරිකාවේවත්. ඒක ලොකු වැඩක් යනවා. අපිට ලැබ් එකේ වැඩ දෙක ඇත්තටම අවුරුද්ද දෙකකින් ඉවර කරන්න පුළුවන්.
එහෙම කියන්න බෑනේ. දැන් අපිට කියන්නේ මම ඒ කතාව බද කරනවා එකතු කරන්නේ කොට සමත කරේ. නමුත් අපි කියන්නේ දැන් මෙහි ඇවිල්ලා මෙන්න මේ මොන්සැන්ටෝ වගේ සමාගම් නම් කිව්වට කමන්නේ ප්‍රසිද්ධ සමාගම් ගෙනල් ඉවර වෙලා මේ වගේ නම් වෙනස් කරනවා, මේවා ජාන සැකැස්ම හදනවා මෙන්න මිනිස්සුන්ට. එහෙමනේ දැන් අපි බයින්නේ, අපි බයයි ඇත්තටම මෙහෙම දේවල් වෙනකොට මේ විනාශ කරනවා කියලා අපේ භූමිය පස ඔක්කොම. ඉතින් ඇමරිකාවෙත් ඔබ කියන හැම වෙන්නේ නැහැ කියලා
වෙනවා. නෑ, ඇමරිකාවෙත් එහෙම රිලීස් කරන්න දෙන්නේ නැහැ. එහෙම පරීක්ෂණ කරනවා. ඒ වත් රිලීස් කරන්න ඉස්සෙල්ලා ඔක්කොම අපි ටෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි FDA එකෙන් අප්‍රූවල් එක දෙන්නේ ක්‍රොප් එක රිලීස් කරන්න. මේ ඊයේ පෙරේදා රිලීස් කරා පර්පල් ටොමේටෝ එකක්. මනාද ස්නැප් ඩ්‍රැගන් වල ජීන්ස් දාපු තක්කාලික රිලීස් කරා. හැබැයි එතකොට ඒක මේ අද හදලා හෙට එළියට දාලා නැහැ. අවුරුදු ගානක් තිස්සේ සියලු ඇනලිසිස් කරලා තියෙනවා. ලංකාවේ පෙන්නන්නේ තක්කාලි ගෙඩියට, මම දැකලා තියෙනවා ලංකාවේ පත්තර ආටිකල්ස් උත් තියෙනවා තක්කාලි ගෙඩියට ඉන්ජෙක්ට් කරනවා අර මොනවාද ඉන්ජෙක්ෂන් කටුවකින්. මේ එහෙම ලේසියෙන් කරන්න පුළුවන්, මේ ඉන්ජෙක් කරලා කරන්න පුළුවන් තාක්ෂණයක් නෙවෙයි මේක. එහෙම කවුරුත් කරන්නේ නැහැ. මංකෝ වගේ ලංකාවේ ඇත්තටම විශ්වවිද්‍යාලවල සිසුන් පැමිණෙනාට පස්සේ අපිට හරිම අමාරුයි මේ තාක්ෂණය උගන්වන්න. මොකද ලංකාවේ සිංහලෙන් මේක හරවලා තියෙන්නේ ජෙනටිකලි මොඩිෆයිඩ් කියන එකේ, මොඩිෆයිඩ් කියන එක ඔයා ට්‍රාන්ස්ලේෂන් එක කරලා බැලුවොත් චතුර එන උත්තරේ නෙවෙයි. ඒකේ තියෙන්නේ ජාන විකරණේ. හරිද? විකරණය කිව්වම ඔබට මොකක්ද දැනෙන්නේ? යම් කිසි අවුලක් තියෙනවා වගේ නේද? අන්න ඒක එන්නේ, ඒක තමයි මවලා තියෙන්නේ. එතකොට අපේ සිලබස් එකේ තියෙන්නම අර උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන්නම ජාන විකරණය. ඒතර විකරණය කියපුවම ළමයි බය වෙලා තමයි එන්නේ. ආවිල්ලා හන මැඩම් ඇයි අපිට මේ අයි ප්‍රොෆෙසර් අපිට මේ මේව උගන්වන්නේ? මේවා අපි නර්ග දේවල් නෑ. ඇයි අපි මේවා ඉගෙන ගන්න? මෙච්චර ලැබ් හදලා මේ දේවල් කළා. මම කෝ වගේ ජාන තාක්ෂණයේ කොටස් දෙකක් තියෙනවා. අපි අර ජාන කියවීම, අපි දැන් මෙච්චර දුරට කතා කරපු සිනමන් වෙනම ස්පීෂිස් එකක් කියන එක, කොටියා, අලියා, ඒ ඔක්කොම අපි ජාන කියවේ. ඒ වගේම තමයි දැන් අපි මේ කතා කරන ජෙනටික් මොඩිෆිකේෂන් කියන එක, ඒකෙම එක ආම් එක. හැබැයි ඒකට අපේ ලංකාවේ දෙපැත්තටම එහෙම තමයි. ඉන් ජෙනරල් අපි මේ බයෝටෙක්නොලොජි කියන එක මේ යකෙක් විදිහට ඇත්තටම කිව්වොත් මවල තියෙන්නේ. ඉතින් ඒක වෙනස් වෙන්නේ නැතුව අපිට ලෝකෙත් එක්ක ඇත්තටම ඉස්සරහට යන්න බෑ. අපි දන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාල, රාජ්‍ය විශ්වවිද්‍යාල ඔක්කොගේම අපි දැන් අලුත් මේ විෂය නිර්දේශවලට මේවා එකතු කරනවා. හැබැයි යාළුවෝ ඉන්ඩස්ට්‍රි එකක් එපායි වැඩ කරන්න.
දැන් ඔබතුමියගේ දරුවට, දරුවෝ ඉන්නවද?
ඉන්නවා.
දරුවට කන්න දෙනවද මේ විදිහට ජානමය වශයෙන් වෙනස් කරපු ආහාර?
ඇත්තටම ඔව්. මගේ පුතා මුලින්ම කෑවේ අයිපදුනේ ඇමරිකාවේ. අපි ඇමරිකාවේ ශිෂ්‍යෝ ඒ දවස්වල අපි PhD කරන කාලේ. ඉතින් ඇමරිකාවේ සර්ටිෆයිඩ් ඕගනික් ඇරෙන්ඩ, සර්ටිෆයිඩ් ඕගනික් කියලා සර්ටිෆයි කරපු ඇරෙන්ඩ, අනිත් ඕනම එක ජාන වෙනස් කරපු ජෙනටිකලි මොඩිෆයිඩ් යම් කිසි දෙයක් තියෙන්න පුළුවන්. ඒකේ කොහෙවත් එහෙ ලේබල් කරන්නේ නැහැ තියනවද නැද්ද කියලා. ඉතින් මගේ බබා මුලින්ම කාපු සෝයා ප්‍රොඩක්ට්ස් වල අනිවාර්යෙන් තියෙන්න ඇති. අපි දැලුවෙත් නැහැ. ඉතින් දැන් අපිත් හැම අවුරුද්දෙම මං අවුරුදු 10ක් එක දිගට ජීවත් වුණා. ඊට පස්සේ හැම අවුරුද්දෙම මාස 3ක් යනවා. ඉතින් එහෙම බැලුවොත් අද අපි දෙන්න මේ විදිහට කතා කරන්න ඉතිරි වෙන්නේ දෙයක් නැහැ නේද? ඉතින් ඇමරිකාවේ ඉන්න ජනතාවත් එමුද මා සර්ටිෆයිඩ් ඕගනික් මං හිතන්නේ ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් ඇරෙන්න ඇමරිකාවේවත් ඒවා ගන්න අෆෝඩ් කරන්න පුළුවන්.
දැන් මේ වගේයක් කරනවා කියන්නේ පිළිකා වැළඳීමේ ඉඩක් තියෙනවා. එහෙම කියලා රිසර්ච් මොන හරි තියෙනවද?
රිසර්ච් නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ගොඩක් දේවල් අපි අර කවුරු හරි එපා කිව්වොත් එපා. එතකොට අන්න ඒ වගේනේ අපි පෙළඹිලා තියෙන්නේ. ඉතින් එතකොට එතන තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. අපි මේ විද්‍යාත්මක පදනම කියන එක ලංකාවේ ඇත්තටම අපි ගත්තොත් ලංකාවේ এডুকেෂන් ලෙවල් එක ගොඩාක් උඩ තියෙන්නේ. අපි බුද්ධිමත් ජනතාවක් අපේ රටේ ඉන්නේ. හැබැයි මේ බුද්ධිමත් ජනතාව අර එවිඩන්ස් බේස් නෙමෙයි යන්නේ. එතන තමයි ඇත්තටම අපිට ගොඩක් මට හිතෙනවා වැරදිච්ච තැන ලංකාවේ සයන්ස් වලට. අපි ඒක අධ්‍යාපන ක්‍රමයේ සිටම අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඉතින් අර වගේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එකකින්ම වැරදි අදහසක් දෙනවා නම් ඉංග්‍රීසි වචනයට. එතකොට කොහොමද අපි සයන්ස් এডুকেෂන් ගැන ලංකාවේ කතා කරන්නේ?
අපි දැන් 1950 විතර වෙනකොට ලංකාවේ හිටපු ජනගහණය ගත්තම අපි කියන්නේ මිලියන 5-7 අතර පිරිසක් හිටියා කියලා. එතකොට එදා ඉඳලම අපි හාල් ගෙනාවා, චීන සහල් කිවිසුම දෙවරුමෙන්ද ඔක්කොම ගෙනා. ඒ කියන්නේ අපිට ඕන කරන සහල් ප්‍රමාණය ඉතත් මදි. නමුත් මේ බීජී ප්‍රභේද වගේ ගොඩක් දේවල් එක්ක දැන් හොඳ අස්වැන්නක් ලැබෙනවා. එක අවුරුද්දක් දෙයක් අපි සහලින් ස්වයංපෝෂිතත් වුණා. මම අහන්නේ අපිට සහලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. එනං අඩු ඉඩක වැඩි පළදාවක් සහිත දේවල් වලට යන්න පුළුවන්. ඇයි අපි යන්නේ නැත්තේ මේ ඊළඟ ලෙවල් එකට? ඒ කියන්නේ ජාන දැන් මේවැවිල බීජී ප්‍රභේද වල ජානමය වශයෙන් වෙනස් කරපුව නෙමෙයි.
ඕනේ. ඒවා ට්‍රැඩිෂනල් බ්‍රීඩින්ග් සාමාන්‍ය අපි අර කතා කරපු මෙන්ඩල්ගේ බ්‍රීඩින්ග්
නිලින ප්‍රමුඛ කරගෙන
ඇවිල්ලා අපි අවුරුදු ගානක් තිස්සේ ඒක ප්‍රමුඛ කරගෙන ඇවිල්ලා අතර මේ ජාන තාක්ෂණයේ අපි කියන මාක ඇසිස්ටඩ් බ්‍රීඩින්ග් කියලා. ඒකෙන් අපිට උඩට වඩා කට් ඩවුන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටයිම් එක අපිට ට්‍රැඩිෂනල් බ්‍රීඩින්ග් වල අඩු කරන ක්‍රමයක් තියෙනවා. නමුත් අර කිව්වා වගේ අපිට ජාන වෙනස් කිරීම මගිනුත් අපිට මේ නව ප්‍රබේද ඉතා කෙටි කාලෙකින් හදාගන්න බෑ. අතර මේ ටූල් බොක්ස් එකට ළඟදිම එකතු වෙච්ච ටූල් එක තමයි ගිය අවුරුද්දේ නොබෙල් ප්‍රයිස් එකක් හම්බුණා. 2012 විතර ඉඳලා එකතු වෙච්ච ටූල් එක තමයි ජාන ජීන් එඩිටින් කියලා. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් තියෙන එක. හරි. එතකොට ඒක දැන් ලෝකේ ගොඩක් රටවල් පිළිගෙන තියෙනවා. ඒක ජාන ඔය ජෙනටිකලි මොඩිෆයිඩ් නොවන විදිහට සලකන. එතකොට මොකද ඒක සාමාන්‍යයෙන් අපි විකරණයකත් අපි කියමු අපි දැන් කියන්නේ අවු යනකොට හැම එක්ස්පෝස් වෙනවා UV වලට වුණාම UV වලින් ඔය මොනවාද කිමිකල්ස් වලින් වෙනවා කියලා වෙනස්කම් අන්න ඒ වගේ වෙනස්කමක් විදිහට සලකනවා ගොඩක් රටවල්. අපි ලංකාවෙත් ඔය මියුටේෂන් බ්‍රීඩින් කියන එක ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ කරනවා. එතකොට මියුටේෂන් බ්‍රීඩින් කරාට ඒ මියුටේෂන් ඇති කරන්නේ තෝ වගේම තමයි ගැමා රේඩියේෂන් ඒ වගේ වලට අපි සීඩ්ස් එක්ස්පෝස් කරලා ඒවා වවල ඒ වගේන් තමයි මියුටේෂන්ස් ක්‍රියේට් කරන්නේ. එතකොට අපි ඒක පිළිගන්නවා. ඒ මියුටේෂන් එක වෙන්නේ කොයි ජානෙද කොතනද මේ ළඟදි පරීක්ෂණයක් කරලා ඇමරිකාවේ ඔප්පු කරලා තියෙනවා. ඒත් මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලෙම යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ඩේවිස් ඒ වගේ රයිස් සීඩ්ස් ටිකක් එක්ස්පෝස් කරපුවාම රයිස් ජානවල ජීනෝම් එකේ ඇවරේජ් ජීන්ස් 50%-60% කිට්ටුව මියුටේට් වෙනවා කියලා. අපි හිතන්නේ අපිට ඕනේ එකයි කියලා. හැබැයි ඇවරේජ් සමහර ඒවාගේ අපි කියමු ජාන 30000ක් තියෙනවා නම් 30000න් ලොකු ප්‍රමාණයක් මියුටේට් වෙලා තියෙනවා. ඒතකොට ඒක වෙරි රෑන්ඩම් එකක්. අපි මේ කතා කරන තාක්ෂණයේ ඒ වගේ රෑන්ඩම් එකක් නෙවෙයි. අපි ජානේ දන්නවා. ඒ ජානේ අපි වෙනස්කමක් කරනවා.
සර් ප්‍රමුඛ කරන
ප්‍රමුඛයන් ලබා ගන්න. අපිට අස්වැන්න ලබා ගන්න අපි කියමු ඩ්‍රවුට් සසෙප්ටිබල්. දැන් ලංකාවේ අද වෙනකොට චතුර දන්නවා. අපිට වතුර කියන එක ලොකු ප්‍රශ්නයක් හැම අවුරුද්දෙම. එක්කෝ වතුර වැඩි වෙලා ප්‍රශ්න, එක්කෝ වතුර අඩු වෙලා ප්‍රශ්න. එතකොට ওই දෙකටම විසඳුම් හොයන්න පුළුවන්. මොකද ලංකාවේ තියෙන ගොඩාක් ප්‍රභේද මොනවාද? ඩ්‍රවුට් සසෙප්ටිබල්. ඩ්‍රවුට් ආව ගමන් මැරෙනවා. ඒ වගේම ෆ්ලඩ් සසෙප්ටිබල්. වතුරට යට වෙච්ච ගමන් මැරෙනවා. ඊට පස්සේ ඉතින් ගෝවියා කියනවා වතුරට යට වෙලා දවස් දෙකයි මගේ මුළු අස්වැන්නම ඉවරයි. ඊට පස්සේ අපි කියනවා අස්වැන්නට හානි දුන්නු හානි දෙන්න මේවා දෙන්න කියලා කතා කරනවා ගොවියාවිල. එතකොට මේ හැම ගොවියටම ඇත්තටම විසඳුමක් තියෙනවා.
ඒ කියන්නේ ඔබතුමියට දුන්නොත් මේක ප්‍රමුඛ කරලා දෙන්න පුළුවන්.
දෙන්න පුළුවන්.
ගම් වතුරින් පස්සේ දවස් දෙකකින් නැගිටලා එන.
ඔව් ඇත්තටම එහෙමම ලෝකෙ හැදලා තියෙනවා. මගේ විශ්වවිද්‍යාලෙම හැදලා තියෙනවා එහෙම. පෙර මේ මොනවාද කැලිෆෝනියා ඩේවිස් වල ඒ වගේව හැදලා තියෙනවා. එතකොට ඒ ජානේ අපි අඳුරගෙන ඒ ජානේට අපිට හදන්න පුළුවන්. අර කිව්වා වගේ වතුර බහලා ගිය ගමන් නැගිටලිවල්ලා ආයෙ අර තිබ්බ විදිහටම සේම් මස්සන්නම අපිට ගන්න කමෙට අපිට හදන්න
පුළුවන්. ඒ කියන්නේ ලංකාව වටේ පැතිරිලා ඉන්න ගොවි මහත්තුරුන්ට එයාගේ සොයිල් හෙල්ත් එක බලලා එතකොට ඔයා ගම් වතුර ආව ගම් වතුර බහලා ගියා ඔන්න ආපහු ගහන ගිට්ට ඔයාලට තව මාස දෙකකින් කුඹුරු කපන්න
පුළුවන්
ඔන්න දැන් ඔයාලට වියලි කාලේ ඉඩෝරේ ආවා නමුත් ඔයාලට දැන් මේක කරන්න පුළුවන් ලංකාවේ
පුළුවන් පුළුවන් අපි ගාව තාක්ෂණේ තියෙනවා අපිට කරන්න පුළුවන් අපි ගාව සියලුම
අපි මම ලා කරන්න දෙයක් නැහැ නේ මේ දේශපාලකනි ඔක්කොම එකදලා කියනවනේ අයියෝ අපි මේක කරනවා කෘෂිකර්ම දන්නේ නැද්ද දන්නේ සමහරට ඔබට මේක කරන්න පුළුවන් කියලා
ඒකත් වෙන්න පුළුවන් නමුත් මානව සම්පත ඇත්තටම අපේ විශ්වවිද්‍යාලය ඇතුළේ ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලත් එක්ක මම කියන්න කැමතියි ඇත්තටම අනිත් හැම විශ්වවිද්‍යාලෙම ඒ වගේ පිට රටවල ජපානය එංගලන්තය ඇමරිකාව හැම රටවලම ට්‍රේන් වෙලා ආපු මානව සම්පතක් තියෙනවා ඊට පස්සේ අර ලැබ් ෆැසිලිටීස් ගත්තාම අපි ගාවයි හොඳම ලැබ්ස් තියෙනවා තවත් අය ගාව තියෙනවා එතකොට ඒවා කරන්ඩ නමුත් ඇයි වෙන්නේ නැත්තේ අර හොවන ප්‍රශ්නය දන්නේ නැති එකත් එකක් වෙන්න පුළුවන් නමුත් නීතිමය රාමුව බයෝ සේෆ්ටි ඇක්ට් කියන එක ඇත්තටම ලංකාවේ නැහැ.
ඒ කියන්නේ ලංකාවේ කිසිම
නීතිමය
තත්ත්වයක් තුළ මේ ජාන වෙනස්කම් කරන්න බැහැ තියෙන
බැ. ඇත්තටම ඔබ මගෙන් අහුවොත් මම ලංකාවේ අද හිටියේ මම ලංකාවට ආවේ 2012 ඇති අවුරුදු දෙකකින් ආපහු යන්න මගේ මහත්තයා ඇමරිකාවේ ඉද්දි තමයි මම පොඩි බබත් අරගෙන ලංකාවට ආවේ අවුරුදු දෙකෙන් මම ආපහු වෙනවා කියලා. අද මම ලංකාවේ ඉන්නෙත් ඔන්න ඔය ඇක්ට් එක මම මුලින්ම දැකපු දවසේ මට අහම්බෙන් මගේ පීඨාධිපතිතුමා මාව මීටිමකට නොමිනේට් කළා මම කොළඹ ආවා. ඒ මීටිමේ ඉඳගෙන හිටපු වෙලාවේ ඇත්තට මේ ඇක්ට් එක එදා ගියා නම් අද වෙනකොට අපිට කොවිඩ් ටෙස්ට් කරන්නවත් බැරුව මොකද අපි නැතිම වෙන්න තිබ්බ ඇත්තටම කිව්වොත්. ඒ වෙලාවේ මම ගොඩාක් කතා කරා ගොඩාක් වැඩ කරා හැබැයි අදටත් ඒ ඇක්ට් එක එළියට අවිලා නැහැ. එතකොට නීතිමය රාමුවක් නැතුව මම අර වගේ දැන් මං කො මේ තාක්ෂණය ගොඩක් ගණන් කියලා. ඒතර මම පිටරටින් හරි ග්‍රාන්ට් එකක් ලියලා මම ඒක ගෙනල්ලා ඒක මං හැදුවා කියමුකෝ මට එළියට දාගන්න බැරි නම් හදන්න නීතිමය පසුබමක් නැත්තම් අපිට කම්පැනිස් වලට කියන්න බෑ ඕගොල්ලන් සල්ලි දාලා ක්‍රොප්ස් හදන්න කියලා. ඒ වගේම තමයි විද්‍යාඥයෝ හැමෝම බලනවා අපි මෙතනින් ඉස්සරහට කොහොමද ගෙනියන්නේ කියලා. ඒ ඉස්සරහට ගෙනියන්න නීති තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නීති අපි කැමති නීතියක් තියෙනවා. ඒ නීති අපි මොනවාද මං කිව්වා ඇමරිකාවෙත් නීති තියෙනවා. ඒ නීති හරහා තමයි ඒ නීති පිළිපදිමින් තමයි මේ ක්‍රොප්ස් රිලීස් වෙන්නේ. එහෙම නැතුව කැමති කැමති විදිහට ඔයාට ගෙදර මම කැමති ආ මට මේ ජාන මොඩිෆිකේෂන් එක මට කරන්න පුළුවන්. ඇත්තටම රයිස් ජානයක් මට මොඩිෆයි කරන්න පුළුවන්. ඔය වගේ ජෙනටිකලි මොඩිෆයිඩ් හෝ එඩිටින් කරන්න පුළුවන් මට මාසයක් ඇතුළත.
ඒකේ මාසෙන්
මාසෙන් ක්‍රොප් එක හදන්න එළියට ඒ කියන්නේ සෙල් එකක මට කරන්න පුළුවන්. ඒක කරලා ඒ සෙල් එකෙන් පැලේ හදලා මාස 6 වැඩිම අවුරුද්දක් ඇතුළත මට ලැබ් එකේ වැඩ ටික ඉවර කරන්න පුළුවන්. එතකොට ඒ ඔය කියන විදිහ දෙයක් අපිට කිරීමේ සියලු තාක්ෂණ අපි ගාව තියෙනවා.
එතකොට ඔබතුමිට පුළුවන් නම් දැන් එහෙමනම් දැන් මේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය බඩඉරිඟු ප්‍රශ්නේ. අපි විශාල මුදලක් දීලා තමයි ආනයනය කරන්නේ. එතකොට මේ ගේන ප්‍රොඩක්ට් මේ හයිබ්‍රිඩ් ප්‍රභේද ගත්තාම මේව හරියට පළ දරන්නේ නැහැ. අන්තිවල ලොකු එකක් එනවා කියලා කොහොම මෙන්න මේ ඇවිත් එකක් ආවලා ගොවියා හැමදාම දුකින් ඉන්නේ. ඉතින් අපිට පුළුවන් නැත්නම් අපේ එකක් මාර්ගගෙන ඉවරලා ඩිවලොප් කරලා
දෙන්න. අපේ එකම ඇත්තටම බංග්ලාදේශ ඔබගේ ඇත්තටම හරිම විශේෂිත ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මේ ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ අපි බංග්ලාදේශය දැක්කේ කොයි විදිහටදනේ. බංග්ලාදේශෙ මොකද කරේ? ඒගොල්ලන්ගෙම දැන් තියෙනවා වම්බටු. ඒගොල්ලන් ජාන මොඩිෆයි කරේ. එයාලා ඇමරිකාවේ හදපු එකක්වත් ඉන්දියාවේ හදපු ඉන්දියාවේ රිලීස් කරගන්න බැරුණා. ඇත්තටම ඉන්දියාවට තාම ක්‍රොප් එක රිලීස් කරන්න බැරුණා. ඒගොල්ලන් කොටන් රිලීස් කරා. හැබැයි ක්‍රොප් එක මේ කන කෑමක් නැහැ තාම. හැබැයි බංග්ලාදේශයේ ඒගොල්ලන්ගේ විද්‍යාඥයෝ එකතු වෙලා ඒගොල්ලන්ම හදාගත්තා. ඒගොල්ලන්ගේ දැන් අර බටුවලට තෙල් ගහන්නේ නැහැ. බටුවලට මේ අර බටුවල ඉස්සර පණුවෝ හිටියනේ. අපි ලංකාවේ තියෙන ලංකාවේ ඒ පණුවෝ නැත්තේ. අපි බෙහෙත් ගහන්නේ. ඒගොල්ලන් බෙහෙත් ගහන්නේ නැහැ. ඒගොල්ලන් ඒකට හැදුවා ජාන වෙනස් කරපු බටු එකක් හැදුවා. ඒ බටු එක රෙසිස්ටන්ට්. ඒතර ගොවියක් දැන් සතුටුයි. ඇයි ගොවියට තෙල් ගහන්න ඕනේ නැහැ. පාරිභෝගිකයටත් තෙල් ගහපු නැති කෑමයි.
එතකොට තෙල් ගහලා හදන බටු එකට වඩා ජාන වෙනස් කිරීමෙන් හදන බටු එක මනුෂ්‍ය ශරීරයට අහිත කර නොවේ කියලා කියන්නේ කොහොමද?
මං කියනවා නෑ කියලා අනිවාර්යයෙන්ම. මොකද අපි ඒ තරම් දුරට ඒක එළියට දාන්න ඉතලා පරීක්ෂණ කරනවා. හැබැයි අපි ලංකාවේ දන්නවා දැන් අපි තෙල් ගහන්න ගියාම මොනවාද බඩඉරුඟු උදාහරණයක් විදිහට ගත්තොත් බඩඉරුඟු වලට අපි කෘෂිකර්මයේ උගන්වනකොට ළමයින්ට කියන්නේ අර සීඩ් එක හදනකොට කුරේටර් රට කීපයක් දාන්න කියනවා. කුරේටර් කියන්නේ දැන් තහනම් කරලා
තියෙන
ඔව් ඒ උනාට ගෝවිය මොකද කරන්නේ?
පොල් ගහටක් දානවා
කියනවා. ආ ගෝවිය ඊට පස්සේ අර හැදෙන කෝන් එකට අහුරක් දානවා. හරි. එතකොට ඒකෙන් තමයි අර උරාගෙන ඉවල අර ඉස්සර හිටියට පණුව හිටියට දැන් පණුව නැත්තේ. හරි. එතකොට ඔබම හිතලා බලන්න ඒ එතරින් අපේ ඇඟට කොච්චර කිමිකල් ප්‍රමාණයක් අර තහනම් කරපු කිමිකල් ප්‍රමාණයක් අපේ ඇඟට එනවා. හරි. අර ජාන වෙනස් කරපේක ඒකේ තියෙන ඒකේ හැදෙන ඒවා එකක්වත් අපේ ඇඟට උරන්නේ නැහැ. ඒවා ස්පෙસિෆිකලි හදලා තියෙන්නේ ඒ සතාට හානි වෙන විදිහට විතරයි. මං කිව්වා ලැබ් එකේ වැඩ ටික අවුරුදු 3කින් 4කින් කරාට ඇමරිකාවෙත් තව අවුරුදු 10ක් 15ක් අර ඒ රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකේ යනවා. ඒව ඔක්කොම ඇසස් කරලා එන්වයරන්මන්ට් එකට වෙන්න පුළුවන් මොනවාද, මිනිසුන්ට වෙන්න පුළුවන් මොනවාද, කන්තුන්ට කන්න දීලා ඒ හැම ටිකම කරලා ඉවර වෙලා තමයි FDA එකෙන් රිලීස් කරන්න අවසරයක් ලබා දෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ මේකක ගිහාම ඒ වගේ ෆ්‍රේම්වර්ක් එකක් ෆලෝ කරගෙන ලීගල් හැමෝම මේ මං හැදුවලා මම රිලීස් කරන්න මට දෙන්නේ නැහැ, මම තාක්ෂණි දන්නවා කියලා. ඒක තව අනික් කට්ටිය බලනවා. හැමෝම බලලා මේක හරියද, මෙයා හරියට කරලා තියෙනවද, මේකෙන් එන්වයරන්මන්ට්. ඉතින් මම හිතනවා ඔබේ ප්‍රශ්නෙට මම නොබියව කියනවා අර කෙමිකල්ස් වලට වඩා, අර අපි ගහන හාෂ් කෙමිකල්ස් වලට වඩා අර ජානයක් වෙනස් කරපු ඒ විශේෂිත පර්පස් එකට ජානයක් වෙනස් කරපු එක කෑවයි. අපි දැන් කනවා. මං කිව්වේ ලංකාවේ මියුටේෂන් බ්‍රීඩින් කරනවා ලංකා. ඒ මියුටේෂන් බ්‍රීඩින් කරපුවම මම දන්නේ නැහැ, චතුර දන්නේ නැහැ එක ජානයක්ද වෙනස් වුනේ, ජාන 50ක්ද, ඒ ජාන 50න් අපේ ඇඟට වෙන්නේ මොනවද? ඒක කවුරුත් බලන්නේ.
සාමාන්‍ය මියුටේෂන් බ්‍රීඩින් කරපුවම මොනවද අපි කන්නේ?
ලංකාවේ ඇත්තටම රිලීස් කරපේ මම දන්න විදිහට තාම නැහැ. ප්‍රෝග්‍රෑම්ස් වල තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර්. මොකද අපිට ක්‍රොස් එකක් දන්නවා ඔබ. සාමාන්‍යයෙන් අපි බ්‍රීඩින් ගැන කතා කරද්දී මාව දෙන්නෙක් එකතු කරලා තමයි හදාන්නේ. ඒතකොට ඒ අපිට ලක්ෂණ නැති වුණාම ඒගොල්ලන් ලක්ෂණ ඇති කරනවා.
සරුජන්තිය බිහි කරගන්න.
ඔව් ඒ ලක්ෂණ ඇති කරන්නේ අර විදිහට මියුටේෂන් වලට, මේ එක එක කෙමිකල්ස් වලට සහ රේඩියේෂන් වලට එක්ස්පෝස් කරලා.
දැන් පනතක් නැති එක තොට රටක් විදි තිය ඉලාං ප්‍රශ් අපිට හැමදාම මේ නීති හදාගන්න එතකොට රිසර්ච් කරන්න ඉන්න මනුස්සයරි බ්ලොක් වෙනවා. එතොට මේ ජෛව ආරක්ෂණ පනත එමකිවත් හරි මහිත එතකොට දැන් මේක හදාගන්න කවුද මුල් වෙන්න ඕන?
ඇත්තටම මේකේ බලය මුලින් තිබ්බේ පරිසර අමාත්‍යංශයට. මොකද අපි දැන් මේක හදලා දාන්නේ පරිසරයටනේ. එතකොට පරිසර අමාත්‍යංශය තමයි මේක ඉස්සරහට ගෙනිච්චේ. ඊට පස්සේ අපිට FAO එකෙන් ජෙෆ් ෆන්ඩින් එකක් ඇතරම් ප්‍රොජෙක්ට් එකකුත් ආවා. ඒ ප්‍රොජෙක්ට් එකෙන්නුත් අපිත් කම්පිටිටිව්ලි ට්‍රයි කරලා තමයි ලැබ්ස් ආවේ. දැන් ලංකාවේ ලැබ් තියෙනවා තුන. ඥාන වෙනස් කරපුව ටෙස්ට් කරන්න. ගේනවා නම් ගේන් ඉස්සලා ටෙස්ට් කරලා ඒක තියෙනවද නැද්ද කියලා කියන්න. එතකොට ඒ වගේ ලැබ්සුත් ඇදලා තියෙනවා. ඇත්තටම ඒ ෆ්‍රේම් අපේට එකක් තියෙනවා. අපි තමයි ඒකේ නැෂනල් බොඩි එක, රෙෆරල් ලැබ් එක. ඊට අමතරව ITI එකේ, ඊට පස්සේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ ප්ලාන්ට් කොරන්ටයින් එකේ ලැබ්ස් තුනකුත් හැදුනා. ඒව හැදුනේ අර FAO ප්‍රොජෙක්ට් එකෙන් ලැබුණු ආධාරවලින්. එතකොට දැන් ඒව හැදුනත් අතනින් එහාට අරක යන්නේ නැතුව, හරි කවුරු හරි ඔබ ඉස්සල්ලා කිව්වා ඇයි අපිට සෝයාබීන් පිටරටින් ගේන්න බැරිද ජෙනටිකලි මොඩිෆයිඩ් ඒවා හෝ නැතිව. ඒක ජෙනටිකලි මොඩිෆයිඩ් අපි කිමුද වවන්න තමයි ඔය කතන්දරේ තියෙන. අපිට පුළුවන් නම් ඇට්ලීස්ට් දැන් අපි දන්නවනේ දැන් මේ කුකුලන්ට කන්න නැහැ, හරක්ට කන්න නැහැ, සත්තුන්ට කන්න නැහැ. එතකොට ඒත් අපේට ෆීඩ් විදිහට ලංකාවට දැනට මන් දන්න විදිහට ගේන්න බෑ. ඒ කියන්නේ ෆීඩ් විදිහට ගිනව පැලවෙන්නේ නැහැ. එතකොට ඒ වගේ විදිහටවත් ජීවන තරම් පනතක් අපි ගාව නැහැ. ඉතින් ඒ ෆ්‍රේම් වර්ක් එක නැති එක, ලීගල් ෆ්‍රේම් වර්ක් එකක් නැති එක ඇත්තටම විශාල ප්‍රශ්නයක්. මේ කියන තාක්ෂණය සහ ඉන්ඩස්ට්‍රි මේ වටේ බැඳුණු ඉන්ඩස්ට්‍රි එක මෙතනින් ඉස්සරහට අඩියක් හරි යන්න නම් අනිවාර්යයෙන්ම අපිට බයෝ සේෆ්ටි ඇක්ට් එකයි බයෝටෙක්නොලොජි පොලිසි එකක් තියෙනවා අපේ 2006 එකක්. ඒක දැන් අලුත් කරගෙන යනවා. එතකොට ඒව හරි විදිහට වෙන්න ඕනේ. උනේ නැත්තම් වෙන්නේ මිනිස්සු ඉන්ඩස්ට්‍රි එකේ අපි කෙනෙකුට සල්ලි දාන්න කියන අපි කියමු කම්පැනි එකට කියන ඕගොල්ලන් ඇවිල්ලා මෙහෙ අරින්න මේක. ඒතර ඒගොල්ලන් අහන මොකද්ද අපිට අපේ කෝ නීති මේ රාමු? ඊට පස්සේ අපිට අහන්නේ කිව්වොත් එහෙම අපිට මේ මොකුත් එපා කියලා. එක කට්ටිය ක්‍රොප් එකක් හදාගෙන යනවා. ඒකට ලොකු යෙදමක් කරනවා. ඒක කරලා ඉවරනහම එළියට දාන්න මොකුත් කරන්න බෑ. අපි ලංකාවේ කියන නෑ මේක අපි කරන්න දෙන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ අපිට කුණු නැවට ගෙවන්න වෙච්ච එක මතකයි?
දැන් මේ මං අහන්නේ දැන් ඒතර ඔබතුමියට මේකේ අවසරය ලබා දුන්නොත් සහ මේ ටීම්ස් වලට හරියට සයන්ස් එක වැඩ කරන ටීම්ස් ටිකට මේ දේශපාලඥයෝ එක එක ඒවා කිය කිය හතර වටේ යන්නේ නැතුව බාර දුන්න නම් මේ ඇක්ට් එක හදලා වැඩේ කරන්න කියලා අපිට බඩේනිකු ප්‍රශ්න විසඳන්න පුළුවන්. කුකුල් කෑම සහ ආශ්‍රය ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ මුං ප්‍රශ්නයක් තියෙනවා, උඳු ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මේ රටේ අනිකුත් ඒ කියන්නේ අපි විශාල වශයෙන් ආනයන මත තමයි රැඳෙන්නේ. ඒතර ආනයන වියදම ඒ කියන්නේ අපි හැමදාම ඩොලර් ඈර්නින්ග්ස් ගැන කතා කරාට ඩොලර් සේවිං ගැන කතා කරන්නේ නැහැ. මේ කොටස ගොඩ දාන්න පුළුවන් මේ රිසර්ච් ටීම් එකට දුන්නා.
පුළුවන්. ඒ කියන්නේ ඇත්තට මං කෝ වගේ මානව සම්පත අපේ ලංකාවේ තියෙනවා. අර ඒ තවත් ප්‍රශ්නයක් තමයි මේ වගේ තාම මේ ඇක්ට් හදන තැන් වල ඇත්තටම ඉන්නේ අර පරණ I would say පරණ ජෙනරේෂන්. ඒගොල්ලන් මේ තාක්ෂණය ගැන ඇත්තටම අවබෝධයක්වත් නැහැ. එතකොට ඒ කට්ටිය තමයි තීරණය කරන්නේ තව අවුරුදු ඔබගේ පුතාගේ දුවගේ මගේ පුතාගේ දුවගේ අනාගතේ තීරණය කරන්නේ ඒ වගේ කට්ටිය. දැන් අපි ලෝකෙත් එක්ක ඉස්සරහට මං කව බංග්ලාදේශ උදාහරණයක් විදියට අපි ලෝකෙත් එක්ක ඉස්සරහට ගියේ නැත්තම් අපිට ප්‍රයත්නක් නැහැ. හරි අපි වෙනුවෙන් කවුරුත් ලෝකේ ක්‍රොප්ස් හදන්නේ නැහැ. ලංකාවේ කියන්නේ චූටි මාකට් එකක්. එතකොට ඒගොල්ලන් වෙනුවෙන් ලේබල් කරලා මේවා කරලා එවන්න හදන්නේ නැහැ. ඉතින් එතකොට අපි ඇත්තටම අපිට ඒක නෙගටිව්ලි තමයි බලපාන්නේ. ඒකේ ලොකුම ප්‍රශ්නයක් තියෙනවා.
ඒ කියන්නේ මේක අනික් පැත්තෙන් අහුවොත් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් බිබිලේ දොඩම් වලට උන දේ. ඔව්. එහෙම නොවන්න දොඩම් වල මොකක් කරේ අවුලක් ගියා එහෙනම්. ඔව්. ඒතර කෝපි වලට අපේ වෙච්ච දේ නොවන්න පුළුවන් විදිහට. ඔව්. අපිට පුළුවන් මේ ප්‍රොඩක්ට් දෙකම උනා ඩෙවලොප් කරන්න.
පුළුවන්. ඒ කියන්නේ එකක් තමයි අපි ඒ ඥාන අපි මේවා හදනවයි කියලා අපිව නැති කරගන්න බෑ. මං හොඳම උදාහරණයක් කියන ලංකාවට එන්ඩමික් ලංකාවේ විතරක් තියෙන වයිල්ඩ් රයිස් එකක් තියෙනවා. ඔය රයිස් හා රයිසොමැටික්ස් කියලා. ඒකේ රයිසෝම් එකක් තියෙනවා. ඒක පෙරේනියල් රයිස් එක. ඒ කියන්නේ කපලා දැන් රයිස් වල දාන්න මේකෙත් අපිට ලොකු ප්‍රශ්නයක් මේ ලේබර් නැති එකනේ. ඒතකොට අපිට පුළුවන් මේක ආපහු පැලවිලා ආපහු මේකේ රයිස් කරලා හදනවා. බීජ හදනවා. ඊට පස්සේ එයා ඩ්‍රවුට් රෙසිස්ටන්ට්. ඊට පස්සේ BPH රෙසිස්ටන්ට්. ඔය වගේ පෙස්ට් ඇන් ඩිසීස් ගොඩක්. ඊට පස්සේ එයාට වතුරෙත් ඉන්න පුළුවන්. අන්ඩර් වෝටර් තින්න පුළුවන්. සබ්මර්ජ් ටොලරන්ස්. ඒ වගේ ලක්ෂණ ගොඩාක් මෙයා ගාව තියෙනවා. ඒක තියෙන ලංකාවේ විතරමයි. හැබැයි කවුද රිසර්ච් කරලා තියෙන්නේ? චීනේ වෙන රට. හරි. එතකොට අපි මේවා තියාගෙන අපි වැඩක් කරගෙනත් නැහැ. අපි අනිත් කටට දීලත් නැහැ වැඩක් කරන්න.
සමහරට ඒගොල්ලෝ අරගෙන නැති අපි නොදන්නේ.
ඒගොල්ලන් ඊරියකෙන් ඊරියකේ අපේ ජර්ම් ප්ලස්ම් එකක් තියෙනවා. ඒක ටීරියකෙන් අරන් තියෙන. හැබැයි අයිතිය තියෙන අපිට. අපි තමයි ඒකේ ක්‍රොප් එකක් හදනවා නෝ. අපේ මන් දන්නේ ඒකේ තියෙන ලීගල් පසුබිම් මොකද්ද කියලා. නමුත් ඇයි අපිට කරන්න බැරි? ඇයි අපි කරන්නේ නැත්තේ? අපිට කරන්න පුළුවන්. ඇයි අපි කරන්නේ නැත්තේ කියන එක තමයි අහන්න තියෙන්නේ.
එහෙම කරොත් මේ ගොවි මහතුරු ඔක්කොම ගොඩ යනවා.
ඔව් ඇත්තටම. පෙරෙනියල් රයිස් එකක් කියන්නේ මුළු ලෝකෙම පෙරෙනියල් රයිස් එකක්. අපි අර වර්ල්ඩ් ෆුඩ් ප්‍රයිස් එක දිනන්න පුළුවන් ඇත්තටම ලංකාවේ විද්‍යාඥයෙකුට පුළුවන් නම් එතනට යන්න. මොකද ලෝකෙටම දැන් වතුර කියන එක ප්‍රශ්නයක් මොනවාද ඩ්‍රවුට් ක්ලයිමේට් චේන්ජ් ඒව ඔක්කොම අපි අද හැමතැනම කතා කරන දේවල්. ඉතින් අපිට ඒවට ඕන ජාන අපි ගාව තියෙනවා. ඇත්තට ලංකාව කියන්නේ බයෝ ඩයිවර්සිටිකලි වෙරි රිච් රටක්. අන්න ඒකයි දැන් අපි ඇමරිකාවට වඩා අපි වෙන් වෙන තැනක් එතන. ඇත්තටම දැන් කොප් එකක් එළියට දාන්න ඉස්සලා අපිට ස්ටඩි කර ඒකයි අපේ ලීගල් ෆ්‍රේම් එක අපිට හරියට ඕන. දැන් මම කියන්නේ අර ඇමරිකාවේ තියලා හදලා තියෙන ඔක්කොම මේ හෝ වෙන රටවල් වල හදලා තියෙන ඔක්කොම ජෙනටිකලි මොඩිෆයිඩ් ටික ලංකාවට ගෙන රිලීස් කරන්න කියලා. ඒක අපිට කරන්න බෑ. ඒ කියන්නේ ඒක අපි කරන්න ඉස්සලා අපිට හොඳ අධ්‍යයනයක් අපි කරන්න ඕනේ මේ ඇමරිකාවේ නැති බයෝඩයිවර්සිටි එකක් අපිට තියෙනවා. ඒතර මේ ඥානයක් වෙනත් එකත් එක්ක ක්‍රොස් වුණොත් මොකද වෙන්න පුළුවන්? ඒවා අපි විද්‍යාත්මක පදනමක් බේස් කරගෙන අර ලීගල් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ හරියට ස්ටඩි කරලා තමයි අපි ඒවා රිලීස් කරනවා නම් රිලීස් කරන්න අවශ්‍ය
වෙනවා. එහෙනම් අපිට අපේ එක හදා ගන්න පුළුවන්.
අපි අන්න හරි ඔබ හරි. ඒක තමයි බංග්ලාදේශ කරේ. ඒතකොට අපිට අර වගේ ඕනද නැද්ද කියන එක අපි බලනට වඩා අපි දන්නවා අපේ අපි ගාව තියෙන දේවල් මොනවද කියලා. ඔරයිසා රයිසොමැටික්ස් වගේ එක. ඒතර ඒ වගේ අපිටම බිබිලේ දොඩක්. හරි. ඒතකොට ඒ වගේ අපිටම ආවේනික දේවල් අපි ගාව තියෙනවා. ඒතකොට ඒවා අපිට යොදා ගන්න පුළුවන් නම් ඒ වගේ ඥාන අපිට එකතු කර ගන්න පුළුවන් නම් අපේම දේවල් ඩිවලොප් කරන්න මංකෝ වගේ ලැබ් එකට ඔබ මට කියනවනම් මට ඇත්තටම කිව්වොත් මට අවුරුද්දකින් ඔය කියන විදිහේ රයිස් එකක් හදන්න පුළුවන්. ලංකාවේ මීට කලින් හදලක් තියෙනවා.
පාවිච්චි කරන්නේ
නැහැ. නෑ. එතන ඉහළ ටිෂු කල්චර් ලැබ් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. අපි කරපුවා ටිෂු කල්චර් ලැබ් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. මේවා ලැබ් එක ඇතුලේ හැමම තියලා ඒවා ඔටෝක්ලේව් එකට දාලා සෙන්ටිග්‍රේඩ් අංශක 120 එකට බොයිල් කරලා ඒවා විනාශ කරලා දාන්න. අදනින් ඉවරයි ඉතින්. ඒතකොට කවුද කැමති අපි PhD ළමෙන් ගත්තත් එයා හදපු ප්‍රොඩක්ට් එක කෝ? නේද නැහැ. ඒක අපිට එතනින් එහාට ගෙනියන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ලීගල් ෆ්‍රේම්වර්ක් එක කියන එක මම දන්නවා මේ දවස්වලත් අපි ලංකාවේ හැමදේටම මේ ලීගල් ෆ්‍රේම් එක ගැන කතා ෆ්‍රේම්වර්ක් එක ගැන අපි කතා කරනවා. ඇක්ට් ඊට පස්සේ ලෝ එක ගැන. ඉතින් ඒක වෙරි වෙරි
මේක කරගන්න ඕන එකක්.
අනිවාර්යයෙන්.
ඔබතුමීගේ රිසර්ච් වල තවත් මේ ෆයින්ඩින්ග්ස් වල තියෙන දේවල් බලාගෙන යනකොට අපිට පේන්න තියෙන දෙයක් තමයි මේ කඳුකර කොටියා නැත්නම් ලංකාවේ කොටියා. ගොඩක් ලොකු තර්කයක් ආවා මේ උඩ රට ඉන්න කොටියා වෙන විශේෂයක් කියන එක. තව සමහරු කිව්වා නෑ මේකෙම කොටස මේකෙම ඇවිල්ලා ඉස්සරහට ආපු කාණ්ඩයක් තමයි වෙන උපවිශේෂයක් කියලා කිව්වා. තව සමහරු කිව්වා නෑ මේක මියුටේෂන් එකක් වෙන්න පුළුවන් ජාන විකෘතියක් වෙන්න පුළුවන් කියලා සමහරු. දැන් ඇත්තටම අපේ රටේ ඉන්න කොටියා ඉන්දියානු කොටියද අපේ කොටියද අපේ කොටියා මොකද්ද මේ කොටියා ගැන තියෙන අවුල කොටියද දිවියද හරි ප්‍රශ්නයක්
නේ ලංකාවේ ඉන්නේ පැන්තරා පාඩු කියන කොටියාගේ උපවිශේෂය. ඒතර පැන්තරා පාඩුස්ම තමයි ওই කඳුකර කොටියා. අතර මේක හරිම විශේෂිත කතාවක්.
මේක ඔබතුමින්ද ඒතර රිසර්ච් එක
මේක. ඔව් අතරම DW Wildlife Conservation Department එකත් එක්ක අතර මේක සම්පූර්ණම ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපි Wildlife Conservation Department එකට. මොකද ඒ සතා මරුණට පස්සේ පෙරදිනේ කැම්පස් එකේ අපේ වෙට් ෆැකල්ටි එකට තමයි ගෙනාවේ පෝස්ට් මෝර්ටම් එකට. ඒ වෙලාවේ මට රෑ 11:00 විතර කෝල් එකක් ආවා. ඒ දැනටත් ඉන්න සූර්ය බණ්ඩාර මහත්මයාගෙන් අපේ මේ DG Department of Wildlife Conservation මම දැන් පර්මිෂන් එකක් දුන්නොත් ඔබට දැන් ගිහිල්ලා සාම්පල්යක් ගන්න පුළුවන්. දැන් රෑ 10:00 මාට 11:00ට මෙහෙම කොටියා ගේනවා කියලා. ඉතින් මම ඒකට එකඟ වෙලා එතනට යනකොට එතුමා ලියුමත් එවලා තිබ්බේ. ඒ වෙලාවේ අපි ඝන වෙච්ච බ්ලඩ් සාම්පල් එකක් අපිට ලැබුණා ඔර මැරිච්ච කොටියාගෙන් කඳුකරේ දැන් අවුරුදු 2.5කට ඉතර ඉස්සෙල්ලා. ඒ සතාගෙන් අපි බ්ලඩ් ගත්තා ඒ වෙලාවේ. ඒත් එක්කම මම හැමේ කෑල්ලකුත් එයාලගෙන් ඉල්ලගත්තා. මට ඒ වෙලාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කිව්වා ඔබට අවශ්‍ය සාම්පල් ගන්න මේ වැඩේ කරන්න ප්‍රදීපා මේක කරලා දෙන්න අපිට. මොකද අපි දෙගොල්ලගේ අන්ඩර් MOU එකක් තිබ්බා, ඇග්‍රීමන්ට් එකක් තිබ්බා යුනිවර්සිටි එකත් එක්ක. ඉතින් ඒක යටතේ තමයි අපි මේ වැඩ කරේ. ඊට පස්සේ අපි ඒක ගත්තා. ඒ පාර මම කිව්වා සර් මේකෙන් මෙතරම් මුකුත් කරන්න බෑ. අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය කොටියගෙත් මේක තනියෙන් අපිට මේක විතරක් කියවල වැඩක් නැහැ කියලා. ඊට පස්සේ අපිට ලැබුණා තව බඩ් සාම්පල් එකක් ලංකාවේ සාමාන්‍ය කොටියකුගෙන්. එයාලා දන්නවා ඒ කොටිය කවුද කියලා. ඊට පස්සේ අපි දෙගොල්ලගෙම සම්පූර්ණයෙන්ම ඥාන සංයුතිය කියවුවා. සම්පූර්ණ ඥාන සංයුතිය කියවලා අපි ඥානෙන් ඥානෙ අධ්‍යයනය කරා. ඒත් එක්කම අපි අර හැමේ කොටසුත් අපි බැලුවා මයික්‍රොස්කෝප් එකකින් එහෙම මොකද්ද මේ දෙන්නගේ තියෙන වෙනස්කම් කියලා. එතකොට අපි දැකපු දේ තමයි ඇත්තටම ඔබ හොඳින් බැලුවොත් ඒ අපේ පර්යේෂණ පත්‍රිකාවෙත් ඒක ප්ලොස් ජර්නල් එකේ පබ්ලිෂ් වුණේ ඒකේ තියෙනවා. ඒතර අපි මේක අධ්‍යයනය කරගෙන යද්දී ඇත්තටම මේ දෙන්නගේ වෙනස මේ මෙලනින් බයෝසින්තටික් පාත් එක يعني මෙලනින් හදන පාත් එකේ එක ජානයක එක බේස් පෙයර් එකක මියුටේෂන් එකක් තියෙනවා මේ කළු කොටියගේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රෝටීන් එකක් හැදෙන එක එයාගේ හැදෙන්නේ සාමාන්‍ය කොටියගේ විදිහට නෙවෙයි. ඒක නිසා තමයි අර ඒක අර පැචස් හැදිලා පැචස් ඇත්තටම හැම ඇතුළේ තියෙනවා. නමුත් අර පාට දුමුරු පාට වෙන්නේ නැතුව කළු පාට වෙන්නේ ඒ අර එක එන්සයිම් එක. එක එන්සයිම වැඩ කරන්නේ. ඊට පස්සේ අපි අධ්‍යයනයෙන් අපි කිව්වා මේක උපවිශේෂයක්වත් ඊට පස්සේ මේක වෙනත් විශේෂයක්වත් නෙමෙයි. හැබැයි මේක රෙසෙසිව් මියුටේෂන්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් අර ඔබ මෙන්ඩල් ගැන කතා කරපු හින්දා අතීතය ගැන කතා කරපු හින්දා අපි දන්නවා අම්මගෙනු තාත්තගෙනු ජාන එකතු වෙලා තමයි ළමයින්ට යන්නේ. එතකොට නිලින ජානයක් තිබ්බොත් එහෙම ඒකේ හතරෙන් එකක් හැදෙනවා අර නිලි ජාන. අපි කිව්වා මෙයා නිලින ලක්ෂණයක්. ඒ නිසා පොපියුලේෂන් එකේ ඉන්න ඕනේ තව. හැබැයි මේක අනුවර්තනය මේ එයා හිටපු අප් කන්ට්‍රි එකට. ඇයි යාට කළුවරේ ඉන්නකොට එයාට මේක වාසිය ආරක්ෂාකාරී සත්තුන්ගෙන් එයාගේ ප්‍රෙඩේටර්ස්ලා එයාට පේන්නේ නැතුව යනවා. අපි ප්‍රෙඩික් කර ඇත්තටම මෙයාලා තව ඉන්න ඕනේ කියලා. ඔබට මතක ඇති ළඟදී හම්බුණා තව එකනේ. එයා හම්බුනේ යාලෙන්. හැබැයි එයාගේ සර්වයිවල් එක මං හිතන්නේ වැඩි කල් තියෙයි කියලා. මොකද එයාව පේන හින්දා. නමුත් අපි අදටත් කියනවා ලංකාවේ ඉන්න කළු කොටිය කියන එක්කෙනා අති විශේෂයි. මොකද ඒ කියන මියුටේෂන් එක මේ කොටි පවුලේ කිසිම තැනක මීට කලින් හම්බෙලා නැහැ. එයා උපවිශේෂයක්වත් එයා විශේෂයක්වත් නූනට තව අවුරුදු මිලියන ගානකින් සමහර වෙලාවට අවුරුදු ගානකින් අනාගතයේ දවසක එයා විශේෂයක් වෙන්නත් පුළුවන්. මොකද එයා එතන අයිසෝලේට් වෙලා ගිහිල්ලා 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 යම් කිසි තැනකට විශේෂයක් දක්වා ඒ විදිහට යන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ. නමුත් අර විශේෂිතයක් දැනටත් තියෙනවා. මොකද මේ කොටි පවුලෙ මේක හම්බෙලා නැති නිසා අපිට ඒක කරන්න පුළුවන් වුණත් අර සම්පූර්ණ ජාන සංයුතියම අපි කියවලා ඒ කරපු සම්පූර්ණ අධ්‍යයනයේ හින්දා. ඉතින් ඒ වෙලාවේදී අපි ඒ සතාව සම්පූර්ණයෙන් නැති වෙන්න දුන්නා නම් අපිට අපි මේ අධ්‍යයනය කරේ නැත්නම් අපි අදටත් ආගියු කර කර නෑ මෙයා උපවිශේෂයක්, මෙයා උපවිශේෂයක් නෙවෙයි, එක කට්ටියක් ඒ උපවිශේෂයක් කියලා අනිත් කට්ටියක උපවිශේෂයක් නෙවෙයි කියලා. ඉතින් අන්න ඒකයි ඒ විද්‍යාත්මක පදනම කියන එකේ මං හිතන්නේ වැදගත්කම තියෙන්නේ. එතකොට අපි විද්‍යාත්මක හොයාගන්න පුළුවන්, අපිට ඒක හරියටම කියන්න පුළුවන්.
අපි ගත්තොත් දැන් එතකොට එතනින් එහාට අපිට තියෙන තවත් දේවල් තමයි දැන් අපේ ඇලි වඳුරු හම්බෙනවා, සුදු වඳුරු හම්බෙනවා සිංහරාජ්‍ය ආශ්‍රිතව. මේවා ගැන හිම පරීක්ෂණ පවත්වලා තියෙනවද?
වඳුරු ගැන නම් ඇත්තටම අපි කරලා නැහැ. ඇත්තටම මේකත් හොඳ දෙයක් තමයි අපි
අධ්‍යයනය කරන්නේ.
ඔව්.
අපිට එතකොට දැන් අපි ලංකාවේ තියෙන අපි මිශ්‍රිත ජාන ගැන ගොඩක් කතා කළා. අපිට බැයිද එතකොට ඉස්සරහට මේ දැන් අපි දකින්න කරන මව් පරම්පරාවෙන් ආපු ජාන මොනවද? මේ પરම්පරාවෙන් ආපු ජාන මොනවද අපිට මේව වෙන් කරලා බොහොම ලස්සනට හඳුනා ගන්න පුළුවන්. එතකොට බැරිද අපිට මේ අපේ ආදිවාසීන් ආශ්‍රිතව පරිශන කරන්න? ඇත්තටම මේගොල්ලෝ අපි කියන්නේ කුවේණිගෙන් පැවතෙන කොට්ටාසය කියනවා. එතකොට දීවහත්ත දිසාලගේ කණ්ඩායම අපි එහෙම කියන්නේ. එතකොට එහෙමද? එහෙම නැත්නම් ඇත්තටම මේ යට බැදියාවක් තියනවද වෙනත් මිශ්‍ර වෙලා තියනවද අපේ උඩ රට කට්ටියත් එක්ක? එහෙම බලන්න බැයිද?
පුළුවන්, බලන්න පුළුවන්. මං කියවා වගේ අපි ගාව දැන් තාක්ෂණයේ තියෙනවා ඊට අවශ්‍ය උපකරණ අපි ගාව තියෙනවා. අපි මේ ඊයේ පෙරදත් අපි ලොකු ඒ වගේ ප්‍රශ්න වෙන්නේ ඔය ඩේටා ක්‍රියේට් කරපුවාම ලොකු ඩේටා ප්‍රමාණයක් එනවා අපිට. එතකොට අපි ඇත්තටම කිව්වොත් අපි ඉංජිනේරු පීඨය ඒගොල්ලන්ට එකතු වෙලා බයෝඉන්ෆර්මැටික්ස් කියන තමයි මේ ෆීල්ඩ් එක, ඩේටා සයන්ස් බයෝඉන්ෆර්මැටික්ස්. එතකොට අපි ඒ ඩේටා ඇනලිසිස් තමයි ඊට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඇනලයිස් කරපු අපි හදන ඩේටා වලින් අනිත් කටට ගොඩාක් ඇනලිසිස් කරන්න පුළුවන්. අපිට දැන් කළු කොටිය ගැන අපි බැලුවේ මෙයා වෙනස්ද නැද්ද කියලා. නමුත් ඒ ඒ ඒ ඩේටා වලින් ඒ ඩේටා අපි ඩිපොසිට් කරන්න ඕනේ. ඔ අපි පේපර් එකක් පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා ඒවා ඩිපොසිට් කරන්න ඕනේ. නැත්නම් අපේ පේපර් එකවත් බාර ගන්න නැහැ ඒගොල්ලෝ. ඒතර ඒ වගේ අපිට තව ගොඩාක් ඇනලිසිස් කරන්න පුළුවන්. අපි බලන දේට අමතරව අනිත් දේවල් තව වෙන කෙනෙකුට ඒවා ඕපන්ලි තියෙනවා. හැබැයි ඒක ඩෙන්ටිෆයි වෙලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකෙන් තමයි මේ ඩේටා ක්‍රියේට් කරේ. අපි ඒකට සයිට් වෙනවා මෙන්න මේගොල්ලන් තමයි මේ ඩේටා ඩිපොසිට් කරේ කියලා. හැබැයි අනිත් කට්ටියට ඒ ඩේටා පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ ඕන තැනක.
මහසතුම දැන් මේකේ අපි තවත් දෙයක් දකිනවා. හැමතිස්සෙම කටුස්ස හොයා ගන්නවා, උරගේ හොයා ගන්නවා, මොකෙක් හරි හොයාගෙන, හූන හොයාගෙන, විදේශිකයෝ අල්ල ගන්නවා, මෙන්න ගියා කියන එක ලයිකනයක් හොයාගත්ත කෙනා. මොනවද මේවා ඇත්තටම අරන් ගිහිලා කරන්නේ මේ අය? මොනවා කරනව ඇද්ද? මේවා මොනවා කරන්න පුළුවන්ද?
ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ගෙනිච්ච නැතත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඥාන දැන් තියෙන තාක්ෂණය අනුව අපිට ඥාන හදාගන්න පුළුවන්. මැෂින් වලකකින් අපිට ඥාන ඥානයක් අපිට ඕන විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි කියමුකෝ ලංකාවට ආවෙන එක මං කිව්වා ඉස්සර ඔරාසා රයිසමැටික්ස් තියෙනවා කියලා. දැන් ඒකේ සාම්පල් එකක් ඊරිවල දැනටම තියෙනවා. හරි. එතකොට ඊරිවලින් එයා අරගෙන ජාන සංයුතිය කියවලා අපේ කෙනාව අල්ලන්නේවත් නැතුව අපේ ප්ලාන්ට් එකෙන් එක ගන්නේ නැතුව ඕනම රටක ඉන්න ඕනම සයන්ටිස්ට් කෙනෙකුට මේක සින්තසයිස් අපි එකට කියන ජාන සින්තසයිස් කරනවා කියලා ඒක සින්තසයිස් කරගන්න පුළුවන්. එතකොට දැන් අර අපෙන් ගෙනියන ඒවා ගෙන්නුත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මං කිව්වා ගෙනියන්නේ නැතුවත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා ගෙනියන්න නැතුවත් ඒවා කරන්න පුළුවන්.
දැන් මෙච්ච දඟලන්න ඕනේ නැහැ
විල මම කියන්නේ මගෙන් ඇහුවොත් ඔබ මොකක්ද ඒකට කරන්න ඕනේ කියලා. මම කියන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට ඒවා අපේ කරගන්න ඕනේ කියලා. ඒකැන අපි ඉක්මට අපි කියවලා අපි සබ්මිට් කරනවා මංකෝ වගේ දැන් කොටියගේ ඩේට කවුරු මොනවා කරත් ඒ කොටියගේ ඩේට ක්‍රියේට් කරලා තියෙන වයිල්ඩ් ලයිෆ් කන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එක සහ පෙරදෙන යුනිවර්සිටි එක ඒක හැමෝම සයිට් කරන්න ඕන. එතකොට ඒක ඒගොල්ලන් අපේ ඩේටා පාවිච්චි කරාට එයාලා අපිව රෙකග්නයිස් කරනවා මේ ඩේටා ලංකාවෙන් ආපු කළු කොටියාගේ ඩේටා. මේක ලංකාවේ සාමාන්‍ය කොටියගේ ඩේටා. මේක
ඔරයිසර් කාටවක මේක හොරකම් කළා වෙනස්කම් කරන්න බෑ.
ඒක හොරකම් කරන්න බෑ.
වෙනස්කම් කරලා අලුත්
වෙනස්කම් කරලා අලුත් ඒවා හදාගන්න පුළුවන්. හැබැයි දැන් ඔය මොනවාද ලෝකේ ඥාන හොරකම් කරන්න බෑ. අතරම ඥාන කියන්නේ නැචරලි අවේලබල් ඒවට පේටන්ට් කරන්න බෑ. ලංකාවේ නීති අනුව ලෝකේ නීති අනුව sorry ලෝකේ පේටන්ට් ලෝ එක අනුව නැචරලි අවේලබල් ඒවට පේටන්ට් කරන්න බෑ. එතකොට ඒකෙන් පේටන්ට් එකක් ගන්න බෑ. හැබැයි ඒක ප්‍රයෝගික කරගෙන වෙන දෙයක් කරන්න පුළුවන්. සින්තසිස් වෙන දෙයක් හදන්න පුළුවන්.
ඇයි එහෙනම් මෙච්චර ලෝකේ දිනුනලා තියද්දි ඒවට අත තියන්න නැතුව ඔය කියන වගේ හදා ගන්න නැතුව ඇයි මේ අපේ රටවලට ඇවිල්ලා කිඹුල් හුණු හොයාගෙන යන්නේ? ඒක ඒකව කරගෙන මෙච්චර හොරෙන් ගෙනියන උත්සාහ කරන්නේ?
ආ ඒක ගැන ඇත්තටම හරියටම කියන්න බෑ. සමහරට ඒ සංයුතිය පොඩි දෙයකින් කියවලා දැනගන්න වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒගොල්ලන් දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ මොනවාද ඒ ගෙනිච්ච නැතුව කරන්න පුළුවන්ද බැරිද කියලා නොදන්නව වෙන්න පුළුවන් ගෙනියන කට්ටිය. දැන් ගෙනියන්නේ කවුද කියලාත් අපි හරියටම දන්නේ නැහැ නේ. සාමාන්‍ය කෙනෙක්ද ගෙනියන්නේ? ඇයි මේක ගෙනියන්නේ කියන එක. නමුත් අපේ කරගත්තොත් ඒකට නේ හොරකම් කරන්නේ.
දැන් තාක්ෂණයේ තියෙන්නේ වෙන ලෙවල් එකකනේ.
ඔව් ඇත්තටම වෙන ලෙවල් එක තියෙනවා. අපි
ඇත්තටම ඒතකොට දැනට ඔබතුමියගේ විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ ඒතකොට කැලිෆෝනියාවේ ඒතකොට මොන වගේ දේවල්ද දැන් මේ ලෝකේ පරේෂණ කෙරෙමින් තියෙන්නේ?
ලෝකේ ඇත්තටම දැන් එහෙ ගත්තොත් එහෙම ඔය ඩ්‍රවුට් කියන එක ප්‍රධානම කතන්දරයක් ඒගොල්ලන්ගේ ක්ලයිමේට් චේන්ජ් එකට අපි කොහොමද ලෑස්ති වෙන්නේ? එතකොට ක්ලයිමේට් චේන්ජ් එකට අපි මොනවද ක්‍රොප්ස් කොහොමද අපි ඩිවලොප් කරන්න ඕනේ? ඊට පස්සේ ඇඩැප්ටේෂන්ස් මොනවද සත්තුන්ගේ පැත්තෙන්? ඊට පස්සේ දැන් ඔලෙඩවල් එනවා, ඒවත් එක්ක එන දැන් කොවිඩ් වගේ තව වෛරස් අපට ආවොත් අපි මොනවද කරන්නේ? එතකොට ඒවට ඒගොල්ලන් එක එක ප්‍රෙඩික් කරගෙන ඊට පස්සේ ඇත්තටම යන්නේ දැන් පර්සනලයිස් මෙඩිසින් කියන එකට. කියන්නේ ඕනෑම අපි මගේ ඥාන සංයුතිය කියවලා මං වෙනුවෙන් ඩ්‍රග් එකක් හදුවොත් ඒක වෙරි ස්පෙસિෆික්. එහෙම නොවන දැන් කැන්සර් වලට ඊට පස්සේ වෙන අනිත් තියෙන ලෙඩවල් වලට ඒගොල්ලන් ඥාන සංයුතිය කියවලා ඒ පර්සනලයිස් මෙඩිසින් තමයි හියුමන් පැත්තෙන් ගොඩක් ඒ පැත්තට යන්නේ. ඊට පස්සේ ඇග්‍රිකල්චර් ප්ලාන් පැත්ත ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔය ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක එන දේවල් වලට රෙඩි වෙන්න තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන් කරන්නේ.
දැන් ලෝකෙ කියන්නේ ආගමික වශයෙන් විවිධ හඳුන්වා දීමල්ද කියන්නේ ලෝකෙ එන්නන මිනිසුන්ගේ ආවිෂ අඩු වෙනවා කියලා. දැන් මට මෙහෙම එකක් හිතෙනවා. දැන් අම්මයි තාත්තයි දන්නවනම් මගේ වෙනික ලක්ෂණ සහ ඔක්කොමත් එක්ක මෙයාට මෙහෙම අවුලක් තියෙනවා. මෙයාට මෙහෙම හાર્ට් ඇටැක් තියෙනවා අපේ ඉතිහාසය තුළ. ඒතකොට සර්වජනිතෙක් හදාගන්න පුළුවන් ඔය කියන විදිහට හાર્ට් ඇටැක් හැදෙන්නේ නැති එක්කෙනෙක්. වෙන ලෙඩ රෝග හැදෙන්නේ නැති එක්කෙනෙක්. අඩුවෙන් කාල වැඩියෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ 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 විදිය වෙනස්කම් කරන පරිශන වෙන්නේ නැද්ද?
එතිකලි රෝන් කියලා තමයි තාම ඩිස්කෂන් වල තියෙන්නේ ඇත්තටම. ඔය ජාන ජීන් එඩිටින් කියන එක ලෝකෙට හඳුන්වා දුන මංකායත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සම්බන්ධයකට පද්ධතිය. එතකොට ඒගොල්ලන් මුලින්ම තීරණය කරා මේක තව ගොඩාක් දුර යන්න ඕන, අපි මේක මිනිස්සු ගාවට යන්න. මේක එතිකල් කන්සර්න් එක තමයි මේන්ලි තියෙන්නේ. අර කිව්වා වගේ අපි ලස්සනම ළමයා හැන්සම්ම පිරිමි ළමයා, ලස්සනම ගෑන් ළමයා, බුද්ධිමත්ම, අර තියෙන ඔක්කොම තියෙන එකක් හැදුවොත් අර ලෝකයේ විවිධත්වය කියන එක නැති වෙනවා. ලෝකෙට විවිධත්වය ඕනේ. ඒක නිසා ඒක ඒ දුරට යනවද නැද්ද කියන එක යන්න පුළුවන්. හැබැයි යනවද නැද්ද කියන එක එතිකල් කන්සර්න් එකක්. එතකොට ඒක ගැන විද්‍යාඥයෝ ඩිස්කස් කරලා ඒක එතනට යනවා කියන තැන ඇත්තටම මම දන්න විදිහට තාම නැහැ.
කියන්නේ මං කියන්නේ මේක සත්කම් කරගෙන මුකුත් කරන්න දෙයක් නැහැ. කෙලින්ම හදනකොටම අම්මයි තාත්තයි කෙලින්ම මිස් වර්ල්ඩ් කෙනෙක් හදාගෙනම ඉන්න පුළුවන්.
පුළුවන්. එහෙම ඇත්තරම පුළුවන්. අපි හැම ජානෙම වෙන්නේ මොකද්ද කියලා අපි දන්නවනේ. අපේ ඇඟේ 30,000 විතර ජීන්ස් තියෙනවා. ඒ 30,000 ගැනම වෙන වෙනම දැන් ස්ටඩීස් යනවා. ඒ 30,000 වලින්ම මොනවද කරන්න කියලා අපි දැනගත්තොත් ඔය කියන විදිහට 30,000ම වෙනස් කරලා ඉවරලා ඔක්කොම කැමති කැමති විදිහව හදන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. හැබැයි ethical concern එක තමයි මේන්ලිම තියෙන discussion එක දැනට ඒ පැත්තෙන් බැලුවොත් ලෝකෙ තියෙන discussion එක එතන තියෙනවා.
දැන් ඔබතුමිය දැන් ඔය ඔක්කොම දේවල් කරලා එතකොට ඇමරිකාවේ මාස 3යි ලංකාවේ මාස 7ක් 8ක් ඉන්න බලාගෙන ඉන්නවනම් ඉතුරු ටික ඉන්න බලාගෙන ඉන්නවනම් එතකොට කොහොමද ඇත්තටම මේක ජීවිතේ බැලන්ස් කරගන්නේ? දැන් සතුටින්ද ඉන්නේ ලංකාවේ? ගොඩක් අය කියනවා ලංකාවේ ඉඳලා නම් හරියන්නේ නැහැ, වැඩක් නැහැ කියලා විතරලා. මොකද හිතෙන්නේ?
ඔව් මං කිව්වා වගේ මම ලංකාවේ ඉන්න රීසන් එක උනේ මේන්ම උනේ මම රටට සේවයක් කරන්න ඕනේ කියන එක. මං හිතනවා
ඒක අර කතාවට කියන එකක්
නෑ කතාවට කියන එකක් නෙමෙයි. මම ඔබට උදාහරණයක් විදිහට කිව්වා. දැන් අදටත් ඔබත් දන්නවා ලංකාවේ ගොඩාක් කට්ටිය විදුලුන් යනවා. ඉතින් මගේ පුතත් ඇමරිකාවේ ඉපදිච්චින්ද ඇමරිකන් සිටිසන් කෙනෙක්. නමුත් අපි තාමත් ලංකාවේ ඉන්නේ. එතකොට ඒ මම හිතනවා තව පොන්ට පොඩි දෙයක් කරන්න තියෙනවා කියලා. ඒ අර ලංකාවට ඒ ගැප් එක ෆිල් කරන්න මම උපරිම උත්සාහ දරනවා ඇත්තටම. මම ඒක පවු පුද්ගලිකව සහ ප්‍රායෝගිකව මම ඒක කරනවා. අදත් මේ ගමන ආවෙත් මම ඒකෙම කොටසක් විදිහට තමයි ඇත්තටමත් මේ ආරාධනයට.
බොහොම ස්තුතියි නුවර ඉඳලා ආවට ඇත්තටම.
නුවර ඇත්තටම ආවේ ඉඳලා.
මම හිතන්නේ නුවර ඉඳලා කෝච්චි එන්න ඕන කෙනෙක් නම් නෙවෙයි නේද?
ඔයක.
ඇමරිකාවේ තියන.
අන්න ඒකයි. නමුත් අද පරිසරයේ තියෙන මේ විදිහට තමයි ඉතින්
හැඩගැහිලා තියෙන්නේ.
ඔව්.
ඉතින් එතුමියම ඇත්තටම අපි වාහනේ මෙහින් යවලා කෝච්චි ඇවිල්ලා එතුමිය මෙතනින් ගත්තේ. ඉතින් මම නෑ මේක හොඳයි ඇත්තටම හරි ලස්සන වැඩක්. එහෙම ආපු එකත් සතුටුයි. ඉතින් ඇත්තටම ඔබතුමිනෝ වාහනයක් කරගෙන ඉන්න බුලා. නමුත් මේ ආර්ථිකය ගැන හිතනකොට ඔක්කොටම ඊටදා වෙන ලෙවල් එකක ඉන්න පුළුවන් දෙපලක් නේ. Cisco එකේ වැඩ කරේ husband.
ඔව් husband Cisco එකේ වැඩ කරේ.
તો Silicon Valley එකේ හිටපු husband කෙනෙක් ලංකාවට ගෙනල්ලා මොනවද කරන්නේ?
ඔව් එයා දැන් ලංකාවට ආවෙත් ඇත්තට මං හින්දා. එයාත් පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨේ ආචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඉංජිනේරු එයාගේ computer engineering department එකේ. ඉතින් එයාත් උපරිම උත්සාහ දරනවා. අර කිව්ව වගේ එයා Silicon Valley එකේ හිටියා නම් අපි අද කෝටිපතියෝ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් නමුත් අපි උපරිම උත්සාහ දරනවා. ඉතින් එයා ඇත්තටම ලංකාවට ආවේ ඒක මං කියන්න ඕනේ. මම තමයි තීරණය ගත්තේ. ඉතින් මම කිව්වා මට ලංකාවට එන්න ඕනේ. මං එන්නේ ආපහු කියලා. ඒතොර එයා කිව්වා එහෙනම් ඉතින් මම මෙහි ඉඳලා මොනව කරන්නද? මමත් එන්නම් කියලා. ඉතින් මගේ පාත් එක මම දැන් ප්‍රොෆෙසර් කෙනෙක් වුණා. ඉතින් මම උපරිමයෙන් මං ළමයි ගොඩක් ග්‍රැජුවේට් කරලා තියෙනවා. මගේ PhDs මම ප්‍රොඩියුස් කරලා තියෙනවා මේ වෙනකොට 10ක් විතර. මේ අවුරුද්ද ග්‍රැජුවේෂන් එකේ මගේ PhDs 5ක් ග්‍රැජුවේට් වෙනවා පෙරදින ග්‍රැජුවේෂන් එකේ. ඒතර මම කැපැසිටි බිල්ඩින් කරලා තියෙනවා. MPhil හදලා තියෙනවා. රිසර්ච් කරලා තියෙනවා. අnder graduate ළමයි ගොඩක් ට්‍රේන් කරලා තියෙනවා. ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ පැත්තේ මම ගොඩක් කට්ටිය කැපැසිටි හියුමන් කැපැසිටි බිල්ඩින් වලට මම අර හැම අවුරුද්දෙම මම අලුත් වෙනවා. අතර මේ තාක්ෂණයේ දෙයක් තමයි මේක අලුත් වෙනවා. අද බලලා හෙට බලනකොට මම මාස 9කින් ඇමරිකාවට යනකොට ඇමරිකාවේ තාක්ෂණය වෙනස් වෙලා. ඒ තරම් ඉක්මනට මේක ෆාස්ට් ඉවෝල්ව් වෙන. ස්පෙෂලි කොවිඩ් වලට පස්සේ දැන් කොවිඩ් වලටින් අතරම ගොඩක් සල්ලි ඩයිවර්ට් වුණා. මේ වැටුණ නැති ඉන්ඩස්ට්‍රි එක බයෝටෙක්නොලොජි නැගිටපු ඉන්ඩස්ට්‍රි එක කොවිඩ් එක්ක වැක්සින්ස් ඒ වමනත් එක්ක. එතකොට ඒ නිසා දැන් ගොඩක් තව තවත් අලුත් වෙනවා. එතකොට මම හිතනවා ලංකාවේ තන හියුමන් කැපැසිටි වල තිබ්බ ඇත්තටම ගැප් එක ඒ ඇක්ට් එක අරවා මේවා ඉස්සරහට නොයන්ඩ ලීගල් ෆ්‍රේම් එකක ඉස්සරහට නොයන්ඩත් හේතුවක් උනේ ඒගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක පිළිබඳව ඇත්තටම අවබෝධයක් නැතිකම. එතකොට ඒක නිසා මම හිතනවා අපි වගේ අය කතා කරන්න ඕනේ කියලා. මම ඇත්තටම කතා
කරන්න ඕනේ.
ඉන්න ඕනේ කතා කරන්න ඕනේ. හිඳලත් වැඩක් නැහැ කතා නොකරොත්. ඉතින් ඒ නිසා මම හඳට නගනවා මට පුළුවන් හැම වෙලාවෙම. ඉතින් ඒ විදිහට මට මේ ඇක්ට් එක එන එක මගේ ඩ්‍රීම් එක. ඊට පස්සේ සිනමන් ලංකාවේ සිනමන් ඉස්සරහට ගිහිල්ලා වර්ල් මාකට් එකේ සිලෝන් සිනමන් ලංකාවෙන් කෙලින්ම යවලා අපේ ගොවියටත් ඒ බෙනිෆිට් එක ගිහිල්ලා ඒක මගේ එක ඩ්‍රීම් එක. මම හිතනවා කැපැසිටි බිල්ඩින් පැත්තට අපි දැන් ඉස්කෝල වලින්ම පටන් ගෙන තියෙනවා. ඉස්කෝල වල ළමයි අපි ගෙනල්ලා සෙන්ටර් එක පෙන්නලා ඒකට ලැබ් පෙන්නලා නැත්තම් ළමයි ඒවා දැකලා නැතුව නෙන්නේ. ඒ ලෙවල් සිලබස් එකේ ළමයි මවාගෙන තමයි දේවල් කටපාඩම් කරන්නේ. ඉතින් ඒ කටපාඩමත් එක්ක තමයි ඒගොල්ලන් ගොඩක් දේවල් කරන්නේ. ඉතින් අපි ඒ ඒ ඒවා නැතුව අපි ඒගොල්ලන්ට ඒ ෆැසිලිටිස් ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ මට ඒ ස්ටුඩන්ට්ස් ළමං හැම වෙලාවෙම යවනවා ඇමරිකාවට හෝ පිටරටකට මාස කීපයකට හරි යවනවා මගේ එහෙ තියෙන ලින්ක්ස් එක්ක. මේගොල්ලන් මෙහෙ ඩිග්‍රී එක ගත්තට මම මාස කීපයකට හරි පිටරට යවනවා. එතකොට ඒකෙනුත් ඒ කට්ටිය එක්ස්පෝෂර් එකක් හම්බෙනවා. ඩිග්‍රී එක පෙරදෙන යුනිවර්සිටි එකකින් හෝ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් හම්බුණත් ඒගොල්ලන් අර ලැබ් එකක් දැකලා තියෙනවා. ඒ දේ දැකලා තියෙනවා කියන එකත් ඇත්තටම වෙරි ඉම්පෝටන්ට්. මොකද ඇත්තටම මගේ සෙන්ටර් එක තවත් දැන් මම කියන්න ඕනේ මේ වෙලාවේ 24/7 ඕපන් ලංකාවේ තියෙන එකම තැන. ඒක රන් වෙන්නේ තනිකර ඇමරිකාවේ තැනක් විදිහට තමයි. ඕනම කෙනෙකුට පැය 24ම වැඩ කරන්න පුළුවන්. මම පැය 24ම ළමයි වැඩ කරනවා, වීකෙන්ඩ්ස් වල වැඩ කරනවා. ඉතින් මමත් ඒ වගේම ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන පවුලයි ළමයි නොයි ඔක්කොම يعني කැම්පස් එකේ ළමයි නොයි ඒ විදිහට තමයි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ගෙනියන්නේ.
දැන් ඒක ඇත්තටම ඔව් සල්ලි දැන් සල්ලි වලින් දැන් පොඩක් පස්සට ගිහිල්ලා ඉන්නවා කියන එක තේරෙනවානේ. එතකොට මං අහන්නේ දැන් එතකොට මොන වුණත් අවසානේ සතුටින් ඉන්නවා කියන කරේ කාරණේ සල්ලි නෙමෙයිනේ. සතුටින්ද?
සතුටින් අපි කරන දේ ගැන අපි සතුටු වෙනවා. හැබැයි අර ලංකාවේ අර දේවල් ඉස්සරහට යන්නේ නැතිකොට දැන් අපි කරන්න හිතන දේවල් වලට අර ඊවන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි දැන් අපි ඉන්නේ ක්‍රයිසිස් එක. ඒ ක්‍රයිසිස් එක ඇතුලේ අපි කොහොමද එළියට එන්නා කියන ඉනෝවේටිව්නස් එක කාගෙවත් යාව නැති හින්දා ඇත්තටම දුකයි. එතකොට තමයි සතුට නැති වෙන්නේ. අපි කොච්චර උත්සාහ කරත් අපි හඬක් නගලා නෑ මෙහෙම මේ ක්‍රම තියනවා මේක මෙහෙම කරන්න පුළුවන් කිව්වට ඒක ඇත්තටම හරිම අමාරුයි. ඒ ෆ්‍රේම් ඒ මෙන්ටැලිටි එකෙන් එළියට කවුරුත් යන අවුට් ඔෆ් ද බොක්ස් කවුරුවක්වත්ම හිතන්නේ නෑ. හරිම ලොකුම ප්‍රශ්නයක් ඇත්තටම ඒක. ඒ වෙලාවට තමයි ගොඩක් දුක හිතෙනවා. ඇයි අර කිව්වා වගේ මේ දුක් විඳගෙන බස් එකේ ගිහිල්ලා කෝච්චියේ ගිහිල්ලා ඇයි ඇත්තටම අපි මෙහෙම ඉන්න ඕනද කියන ප්‍රශ්නේ ඇත්තටම ඇති වෙනවා. එතකොට
දැන් අපි දන්නවා දුවන්න කවුරු හරි එනකොට ඉස්සරහට ඒගොල්ලන්ගේ ෆාස්ට් ෆයිබර්ස් බලනවා, DNA බලලා ඔක්කොම කරලා තමයි ඔයාලට දුවන්න පුළුවන් 100 මීටර්ස් දුවන්න කියලා අපි සිලෙක්ට් කරගන්නේ. ලෝකයේ තත්ත්වය එහෙමයි. එතකොට දැන් ලංකාවේ වුණත් එහෙමද මෙයා සයන්ස් වලට කැමති දරුවෙක් මෙයාට මේක යන්න පුළුවන් මේ ගමන මේ පැත්තේ කට්ටිය ටිකක් මේකට දක්ෂයි මේගොල්ලන් ඉස්සරහට අපිට මේ ගානට ගෙනියන්න පුළුවන් එහෙම හිතාගන්න බැයිද කියන්නේ ස්පෝර්ට්ස් වලටවත් මේක ගෙනියන්න බැරිද
තාම නැහැ. දැන් මගේ පුතා ස්පෝර්ට්ස් කීපයක්ම කරනවා. එයා ක්‍රිකට් ගහනවා, රග ගහනවා, ටීටී ගහනවා, ඉතින් ඩාන්සින් කරනවා, මියුසික් කරනවා. එයා ඇමරිකාවේ පොදුනාට එයා ගොඩක් ලංකාවේ දේවල් වලට තමයි ඇත්තටම
කැමති. අම්මා ජීන් ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට බැලුවේ නැද්ද ඔක පොඩ්ඩක්?
හොඳ දෙයක් නේද? ඔව් මම ඇත්තටම මේ ඔක්කොම කරා ඉස්කෝල යන කාලේ මම සුබ කෙනෙක් මියුසික් කරා, ඩාන්සින් කරා. ඉතින් මම හිතනවා ජෙනටිකලි ඒක නිසා එයාට එයාගේ අපච්චි එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම ගියා කියලා අපි හිතනවා. හැබැයි ඒ සංයුතියත් එක්ක බලලා නැහැ. දැන් අපි කියනවා ඔයා රග ගැහුවොත් හොඳයි ක්‍රිකට් ගැහුවට වඩා කියලා. නමුත් ජාන සංයුතිය බලලා ඒක තීරණය කරන තැනට තාම අපි ලංකාවේ ඇවිල්ලා නැහැ. නමුත් මම හිතනවා අනාගතේ අපිට එතනට යන්න පුළුවන් කියලා.
ඒකත් එක්කම තාම දැන් අපි ගත්තොත් ලංකාවේ දරුවෙක් හම්බ වෙන්න ගියායින් පස්සේ අම්මා ගේනුයි තාත්තා ගේනුයි අහනවා අවශ්‍යම නැහැ. නමුත් අවශ්‍ය නම් අපි ජාන පරීක්ෂණ කරමු කියලා. එතකොට ගොඩක් ලාට මෙහි සාම්පල් එක ගත්තට දැනටමත් මැලේ සිංගප්පූරය යවලා තමයි ටෙස්ට් එක කළා, රිසල්ට් එක කියන්නේ. එයාගේ කාන්තා පිරිමිභාවය මේ සියලු දේවල් කියන්නේ සහ රෝග නිදන්ගත ඒ තත්ත්වයන් කියන්නේ. ඉතින් ඇයි මේක ඔබතුමීලාට කරන්න බැරි ලංකාවේ?
ඒක ඇත්තටම මෙඩිකල් පැත්තර තමයි මේ ලියන්නේ. අපි ගොඩක් දන්නවනේ ඒ ෆීල්ඩ්ස් ක්‍රොස් වෙනකොට ටිකක් අමාරුයි. නමුත් මං හිතනවා ඉන්ඩස්ට්‍රි එකක් ගොඩ නැගෙයි අනාගතයේදී ඒවා ලංකාවේ කරන්න කියලා. අනිත් හැම රටේම ඇත්තටම ඇමරිකාවෙත් හැම රටේම ඒක කරනවා. ඒක සමහර එක වයසකට ආවට පස්සේ ඒක කම්පල්සරි අම්මට ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිත් පොඩි වයසේදී ළමයි හම්බෙනවා නම් ඒක අනිවාර්ය නැහැ. නමුත් එක වයසකින් පස්සේ පිටරටවල අනිවාර්යයි, විශේෂයෙන් ඇමරිකාවේ.
පරීක්ෂණයක් කළා නැතත් ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ හොඳ තත්වයක තියෙනවා. දැන් මට නිකන් හිතෙන නිකන් දැන් අපි කොදෙව් වාසීන් වුණාම ගොඩක් මිශ්‍ර වෙන්නේ නැති වුණාම කියන කතාව තමයි අයිලන්ඩර්ස්ලාගේ මානසිකත්වයේ දුවන්නේ එක විදිහකට. දැන් ඉන්දියානුවන්ගේ සහානිකේවත් එක බලනකොට. ඒතොර නමුත් දැන් ඔබතුමිය කියනවා ඔබතුමිය නුවර හිටියට දන්න කාලෙක ඉඳලා පැලන්තිය ඔක්කොම නුවර වුණත් සුද්දෙක් තමයි කොනේ ඉන්නේ කියලා වෙලා. එතකොට මම අහන්නේ ඒ ප්‍රශ්නේ මම ආපස්සට ගෙන අපි හොඳට මික්ස් වෙලා තියෙනවා කියන එකනේ.
ඔව් අනිවාර්යයෙන්.
එතකොට අපි සාමාන්‍යයෙන් මේ කොදෙව් මානසිකත්වය කියන එක අපිට එන්න විදියක් නැහැ නේ.
මම හිතනවා ඇත්තටම දැන් ඇමරිකාවට ගියාම තමයි තේරෙන්නේ ඇත්තටම ලංකාවේ කට්ටිය මාර ස්මාර්ට්. ස්මාර්ට් නැති නෑනේ අපේ මේ এডুকেෂන් සිස්ටම් එකේ. දැන් මගේ ජීවිතේ තීරණය කරේ MCQ හතරක්. ඔබගෙත් එහෙම වෙන්න පුළුවන්. හරිද? MCQ හතරක් තමයි අපි අර TikTok ගහලා ඉවරලා අන්තිම උත්තර දෙකට ඇවිල්ලා ඒකෙනුත් අර ලක් එකට තෝරපු එක්කෙනා වැරදිලා ජීවිත තීරණ වෙච්චායිනේ ලංකාවේ ඇත්තටම බහුතරයක් ඉන්නේ. ඉතින් ඒ ඒ ඒ සිස්ටම් එකේ අපි මම දකින විදිහට ඇමරිකාවට ගියාට පස්සේ තේරුනේ අපේ මේ මොනවාද මමගේ කැලිෆෝනියා ඩේවිස් කියන්නේ ලෝකයේ ලොකුම ඇග්‍රිකල්චර් යුනිවර්සිටි එක අදටත් මේ මගේ පැත්තේ මොලිකියුලර් බයොලොජි පැත්තේ ටොප් රෑන්කින් යුනිවර්සිටි එක. ඒතකොට ඒකේ තියෙන අවෝඩ්ස් ඔක්කොම මේ මුළු කාලෙම දිනුවේ මම. හරි. ඒතකොට ඒකේ හිටියන ඕන තරම් ළමයි 10000ක් විතර ඉන්නවා. ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. හැම රටින්ම ආපු ඇමරිකන්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි අපේ ළමයි. ඒ වගේ ගොඩක් දක්ෂයි. ඒතකොට මම ෆුල් බ්‍රයිට් හම්බෙලා මම ඇමරිකාට ගිහින් ෆුල් බ්‍රයිට් කියන ෆෙලෝෂිප් එකේ ඒකේ අවුරුද්දේ මම දන්න විදිහට 1000ක් අතරින් ලෝකෙම නම්බර් 1 උනේ මම. ඒතකොට ලංකාවේ කට්ටියට මොලේ නැවත් ලංකාවේ කට්ටිය දක්ෂ නැවත් කියන එක මට ඇත්තටම කිව්වොත් විශ්වාස කරන්න බෑ. මම දැකලා තියෙන විදිහට ලංකාවේ කට්ටිය අර එතනින් අර අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නේ නැති එක තමයි මට දකින්න විදිහට මං තේහෙන විදිහට ප්‍රශ්නේ. කියන්නේ අර ඔය කරන්නම් ඔයාලේ කරගෙන ඔහේ ඉන්නවා. හැබැයි ඒ පුජ්‍යලයම ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවට හෝ එංගලන්තයට ගියාම එයා වෙනස් වෙනවා.
ඒ කියන්නේ සිස්ටම් එක විසින් යා වෙනස් කරනවා.
මම කියන්නේ සිස්ටම් එක. මම හිතනවා මම සිස්ටම් එකක් චේන්ජ් කරා ඇත්තටම කියලා. මට බාර දුන්න සිස්ටම් එක මම ඩිරෙක්ට් විදිහට 2013 බාර දුන්න සිස්ටම් එක මම ඇට්ලීස් වෙනස් කරා. අපි හැමෝම කතා කරා සිස්ටම් චේන්ජ් ගැන. ඒතර මට දුන්නා කඩාවැටිච්ච ආයතනයක්. මම ඒක ගොඩ අරගෙන ලෝකේ තියෙන මේ මොනවාද ලොකුම බයෝටෙක් ලැබ් එකක් බවට ඒකපත් කළා. ඊට පස්සේ ඇමරිකන් තානාපතිනිය ඒ වගේ කට්ටියත් ඇත්තටම ඇවිල්ලා FIO ටීම්ස් ඇවිල්ලා හැමෝම ඇප්‍රීෂিয়েට් කරලා තියෙනවා. අපි ඒ ස්ටෑන්ඩඩ් එකට අපි ලැබ්ස්
තමයි ඡායරූප බාන්න පුළුවන් ඔබතුමාගේ ඡායරූප අපි දකින්න ඇත්තටම අන්තර්ජාලයම
ලාකෝ. ඒකට ඒවා ඒගොල්ලන් ඒ ලෝකේ කියන්නේ ඇමරිකාවේ පිටරටවල් වල තියෙන ස්ටෑන්ඩඩ් ලැබ් එකක් විදිහට අපි රෙකග්නයිස් කරා. මං කෝ වගේ පැය 24 මැරලා. දැන් ඒකත් ගොඩක් අය මගෙන් ඇහුවා ඔය වගේ එකක් කරන්න පුළුවන්ද?
හරි. පැය 24 මැරගෙන
මේ අරගෙන කරන්න පුළුවන්ද? හැමෝම ලැබ් එක වහලා යනවා හවස 4ට. එතකොට පුළුවන්ද මේ වගේ සිස්ටම් එකක් රන් කරන්න?
ඒ කියන්නේ රිසර්ච් එකක් පටන් ගත්තද මේ මනුස්ස අතර මැද නවතිනවා?
නවතින්න බෑ. දැන් පැය ලැබ් එක 4:00 to 4:35 වහන්න ඕනේ ටෙක්නිකල් ඔෆිසර් ලැබ් ඇටෙන්ඩන්ට් යද්දි. අපේ එහෙම නැහැ. ලැබ් ඇටෙන්ඩන්ට් ටෙක්නිකල් ඔෆිසර් වෙනම රෝල් එකක් තියෙනවා. එතකොට ඒ කට්ටියත් අර වෙද්දීම කට්ටිය තමයි. ඉතින් ඒ නමුත් ඒ කට්ටියවත් අපිට ඒගොල්ලන්ව ඇත්තටම කිව්වොත් මම කියනවා චේන්ජ් කරන්න පුළුවන්. ඒක
හරියට වෙනස් කරලා
දුන්නොත් ඒ එතන වැදගත් වෙන්නේ ඒ ලීඩර්ෂිප් එක සහ ඒගොල්ලන්ට මොරල් නැන් අපි මෙහෙමයි කරන්න ඕන්න කියන එක. ඉතින් ඒනි වගේ අපිට කරන්න පුළුවන් සහ මං හිතනවා මම ඒ පැත්තෙන් මං ඇචීව් කරලා තියෙනවා කියලා සෑහෙන දෙයක්. අඩුතරමේ පොඩි සිස්ටම් එකක් හරි මට දුන්න සිස්ටම් එක මං චේන්ජ් කරලා මගේ ස්ටුඩන්ට්ස්ලාගේ හරි ඒ වගේ තත්ත්වයට යයි කියලා මං හදපු ඊළඟ පරම්පරාව එතනට ගෙනියන එක තමයි ඇත්තටම කිව්වොත් බලාපොරොත්තු. මං කියන්නේ බැරි නෑ කියලායි මම කියන්නේ.
දැනට ඔබතුමිය එතකොට මොන වගේ ශේෂ්ත්‍රවලද තවත් මේ වෙලාවේ රිසර්ච් කරගෙන යන්නේ?
ඇත්තටම වැදගත්ම එකක් තමයි මේ CV මුහුදු පැලෑටි. ලංකාවේ වවන්න ඇත්තටම මේක ලංකාවට ඉන්ට්‍රඩියුස් කරපු එකක් 2014 දී. ඒ වුණාට ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. මේක අතිවිශේෂ එකක්. මොකද මේක දවස් 45කින් මුහුදට දාලා මුහුදෙන් අපිට ලණුවකින් ඇදලා ගන්න විතරයි
තියෙන්නේ. ඒ කියන්නේ කොරියාවේ, චීනයේ,
ජපානයේ. ජපානයේ ප්‍රධාන වශයෙන් අර ස්විස්, ඔව් ඒ කියන්නේ අර මේ මොනාද සුෂි රැප් එක තියෙන. අන්න ඒකට ගන්න විශේෂිතම ස්පීෂිස් එක මේක. කැෆ්‍රොෆිකස් සල්වරාසිය කියලා. මේක අපිට ඉන්ට්‍රඩියුස් කරලා තියෙන 2014 10න් පස්සේ 12 13 යුද්ධෙන් පස්සේ මැලේසියාවලි. හැබැයි ඒක හරියට වෙලා නැහැ. ප්‍රික් කරලා නැහැ ලංකාව. ඊට පස්සේ අපිට ජයික ආයතනයෙන් හම්බුණා තව ජපානයේ පෞද්ගලික ආයතනයකුත් එක්ක එකතු වෙලා සූර්යා කම්පැනි කියලා. ඒ දෙකෝල්ලෝ එකතු වෙලා අපිට ෆන්ඩින් එකක් හම්බුණා මේක ගැන ස්ටඩි කරන්න. ඒතර අපි බලනවා මේක ලංකාවේ වවන්න පුළුවන් ක්‍රමය මොකද්ද? මේක ලංකාවේ තියෙනවනේ හෙවි මෙටල් සරව මෙව මොහොතේ තියෙනවා. ඇත්තටම මේක ඇබ්සෝබ් කරනවද? මේක අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්ද? ඒතකොට ඒ කට්ටියගේ බලාපොරොත්තු එතනින් එහාට එකෙන් ප්‍රොඩක්ට් එකක් හදලා ප්‍රොඩක්ට් එක යවන්න. ඒතර මේකේ වැදගත්කම තමයි මේක ෂැලෝ මොහොතේ නිකන් අපි දැන් හොයාගත්ත විදිහට මේක ලණුවේ ගැට ගන්න මෙතඩ් එක තමයි මෝස්ට් එෆිෂන්. එතකොට ඇත්තටම අපේ මේ ඒ ප්‍රදේශවල ඉන්න කාන්තාවන්ට උනත් මේක පිටරටවල වල කාන්තාවත් තමයි කරන්නේ. ඒතර මේක අපිට කරන්න පුළුවන්. ඒතකොට දැන් ඒක විශේෂිතම පරීක්ෂණයක්. ඒක අපි අවසාන හරිය දැන් ඉන්නේ. ඒකෙන් අපි තව ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පටන්ගෙන තියෙනවා. අපේ ස්ටුඩන්ට්ස්ලා එකතු කරගෙන තව තව ප්‍රොඩක්ට්ස් වලට මේක මොකද ජෙලින් ඒජන්ට් ගන්න. අපිට යෝගට් වලට දාලා ජෙල් එකක් විදිහට අපි දැන් පිටරටින් අරගෝ වගේ හැමදේම අපි පිටරටින් ගේන්නේ නැතුව අපිට මොනවද අපේ නිෂ්පාදනය කරන්න පුළුවන් මේක ආශ්‍රිතව හැදුනොත් අපිට ඉන්ඩස්ට්‍රි එකක් කියලා. ඒක විශේෂිත එකක්.
ඒතකොට අපිට දැන් ඕකේ කියන්න බෑ. අපි තමයි ලෝකේ ප්ලාස්ටික් වැඩිපුරම මුහුදට යවන රට. ඒතකොට මයික්‍රෝ ප්ලාස්ටික්ස් වගේ ඒවා ගොඩක් තියෙන්න පුළුවන්. ඒතකොට මේ සීවීඩ්ස් වල තියෙන ඊළඟ ප්‍රශ්නය මේවා ඇබ්සෝබ් කරන්න පුළුවන් මනුෂ්‍ය ශරීරයට යන්න පුළුවන්. ඒව ගැන රිසර්ච්
ඒවක් කරනවා අපි. එතකොට ඒව ඇත්තටම ඇබ්සෝබ් වෙනවද? ඒව මුහුදේ තියෙනවා තමයි. මුහුදේ කොච්චරක් තියෙනවද කියලාත් අපි වෙනම බලනවා. නමුත් මුහුදේ තිබ්බට අදාල නැහැ නේ ඇබ්සෝබ් නුනොත්. ඊට පස්සේ දැන් ජපානයේට මේකේ වැදගත්කම තමයි. ඊට පස්සේ කාබන් දැන් මේක කාබන් තිරකරණ එකක්නේ. එතකොට කාබන් ක්‍රෙඩිට්ස් වලට ක්ලේම් කරන්න පුළුවන්. එතකොට අපි ලංකාවට තද එකක්මත් තියෙනවා. අපි මොකද කාබන් ප්‍රොඩියුසර්ස් ලබාට පත් වෙනවා. එතකොට අපිට ඒ පැත්තෙන් වාසියක් තියෙනවා. අපිට ඉකොනොමිකලි වාසියකුත් තියෙනවා අපේ ග්‍රෝවට, ෆාමට. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒ කට්ටිය කම්පැනිස් එකක් හදලා ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කරලා ප්‍රොඩක්ට්ස් විදිහට තමයි රට යවන්නේ. එතකොට ඒක ලොකුම ලොකු ප්‍රොජෙක්ට් එක. ඔබ කිව්වා වගේ චතුර අපි ඒක ස්ටඩි කරනවා. කොච්චරක් ඒ කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම තියෙනවද කියලා එක පැත්තකින් බලනවා. තිබ්බට අපිට කිව්වා වගේ ගහට මේක බලපෑමක් තියෙනවද? මොකද දවස් 45න් මෙයා ලයිෆ් සයිකල් එක කම්ප්ලීට්. අපි ග්‍රෑම් 100ක් මුහුදට දාලා කිලෝ එකක් ගන්න පුළුවන්. මොකුත්ම කරන්නේ නැතුව වතුර දාන්නේ නැතුව මොකුත් දාන්නේ නැතුව ලණුවක ගැට ගහලා දාලිවල මුහුදෙන් ඇදලා ගන්න පුළුවන්. දවස් 45කදී කිලෝ එකකටත් වඩා වැඩි.
ඒ කියන්නේ මේකේ ප්‍රොෆිට් එක හිතාගන්න
බැහැ. හිතාගන්න බැහැ අතරම මට හිතාගන්න බැරි අයිය අපි මේවා නොකරන්නේ කියලා. ඔව් කරන්නේ නැත්තේයි කියලා. දැන් අපි ඒකෙත් අපි එක පැත්තකින් එක්ස්ටෙන්ෂන් පැත්තක් කරගෙන යනවා. ඒ වගේම පබ්ලිසිටි දීලා දැන් මෙතනදී මම කිව්වේ ඒකයි විශේෂයෙන්ම මේක අපිට කරන්න පුළුවන් දෙයක් ඉඳ දැනට යාපනයේ මන්නාරම ඒ පැත්තට තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරන්න ගන්න අපි නිතර යනවා.
ඒ අපි ස්ටුඩන්ට්ස් වලට ගේන්න
බැහැ. ඩවුන් සවුත් වලටත් අතරම පුළුවන් වෙයි. නමුත් හෝටල්ස් එහෙම ගොඩක් තියෙන හින්දා අපි දැන්
ඉස්සෙල්ලා වේව්ස් ප්‍රශ්නයක්
තියෙනවා. වේව්ස් ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මුහුදේ pH අගය රළ ඒවත් බලපානවා. එතකොට දැනට අපි බැලි උඩ පැත්ත. හැබැයි දැන් පල්ලෙහාටත් ඒ විදිහටම කරන්න පුළුවන්ද කියලා බලනවා. මොකද ජයික ආයතනයේ ප්‍රධාන වශයෙන් මේ ආධාරය අපිට හම්බුනේ යාපනයේ මන්නාරමේ පැත්තට. එතකොට ඒක විශේෂ ප්‍රොජෙක්ට් එකක් අපි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හොඳම අපිට ඉකොනොමිකලි ලොකු වැදගත්කමක් තියෙන.
එතකොට මේ කුණු ප්‍රශ්නෙට එහෙම මුකුත් කරන්න බෑ ඇත්තටම.
ඔව් ඇත්තටම කුණු ප්‍රශ්නෙට හොඳ ප්‍රශ්නයක් ඒකත්. අපි කුණු ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා. ඔබට මතක ඇති චීනෙන් කුණු නැව ආපු වෙලාවේ අපේ විශ්වවිද්‍යාලයේ විශේෂ වශයෙන් කතා කරා. මේක අපි වැරදි අපිට පිටරටවල වලින් කෙනෙක් නම් මයික්‍රෝබ්ස් ඉන්ට්‍රඩියුස් කරන්න බෑ. අපි ඔක්කොමලා මේ මතේ හිටියා. ඊට පස්සේ නැව ආපහු ගියා. ඒක තාමත් යනවා කතන්දරේ. නමුත් අනිත් පැත්තට අහන ප්‍රශ්නේ තමයි හරි. එහෙනම් ඔබලා විසඳුමක් හොයුවද? අන්න ඒකට අපි ඒ වෙලාවේ විසඳුමක් හොයන්න පටන් ගත්තා. අපි නැෂනල් රිසර්ච් කවුන්සිල් එකට NRC එකට ඒ වෙලාවේ immediately grant එකක් ලිව්වා. අපිට සල්ලි දුන්නොත් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඇත්තට මේගොල්ලනුත් අපි කියපු දේ අහලා අපිට කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයකින් ආයෙත් මෙතන ටීම් එකක් ඉන්නවා. අපි දැන් මාස ගාණක් ඇතුළතදී ඒත් මේ අපි ජාන කියවන එක තමයි පාවිච්චි කරේ. සාමාන්‍යයෙන් ওই මයික්‍රෝබ්ස්ලා කල්චර් කරලා එහෙම තමයි ලෝම් ප්‍රොසීඩියර් එකක් මයික්‍රෝබයොලොජි කියන්නේ. නමුත් අපි එහෙම කරන්නේ නැතුව ඉතාමත් සුළු කාලෙකින් අපි identify කරා ෆාස් ඩිග්‍රේඩිං මයික්‍රෝබියල් කොන්සෝටියම් එක. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මයික්‍රෝබ එකෙක් නෙමෙයි ගොඩාක් ඉනවා එකේ. ඒ ගොඩ අපි කුණු බක්කියර ගෙදරයකට දැම්මොත් උදාහරණයක් විදිහට නෝමල් කොම්පෝස්ටින් ප්‍රොසෙස් එකට ලංකාවේ සාමාන්‍යයෙන් යන ක්‍රමයට යනවා මාස කීපයක් යනවා. හැබැයි අපේ මේ මෙතඩ් එකට අපේ කොන්සෝටියම් එක දැම්මොත් එහෙම සති දෙක තුනකින් අපිට ඒක ඩයිජස්ට් වැඩිම සති 6යි යන්නේ ඕනම එන්වයරන්මන්ටල් කන්ඩිෂන් එක. නමුත් අපිට ටිකක් මික්ස් කරලා මේක ෆාස්ට් කරන්න පුළුවන්.
එතකොට
අන්තිම තමයි දැන් ඉන්නේ අපි. දැන් අපි ඒකේ ඒ ඔබ සෑහෙන දොරක් ඉස්සරහට හිතනවානේ. මේ එතකොට දැන් ඒ ප්‍රොඩක්ට් එක develop කරන තැන තමයි ඇත්තටම අපි ඉන්නේ. අපි දැන් ඒක අඳුරගෙන තියෙනවා. ඒකේ ස්ටැබිලිටි එක අපි බලලා තිනවා මේක තියාගන්න පුළුවන්. එතකොට ඒක අපි කොහොමද දැන් කැටයක් විදිහටද පවුඩර් එකක් විදිහටද අර ඊස්ට් වගේ ඩ්‍රයි පවුඩර් එකක් විදිහට අපිට දෙන්න පුළුවන්ද ඒ කට්ටියට මොන හරි බත් ටික්කට වගේ එකට mix කරලා ගන්න. අන්න ඒ product development එකට ඇත්තටම අපිට මුදල් හම්බුනේ නැහැ. නමුත් අපේ interest එක හින්දා මොකද අර research එක අතනින් නැවතිලා වැඩක් නැහැ. ඇත්තටම මේ ලංකාවේ research වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එක දණකින් ගොඩක් අර publication කරලා අර කිව්වා වගේ PhD සදලා එහෙම කළා එතනින් නවතිනවා. එතකොට එතනින් නැවතිලා හරියන්නේ නැහැ. ඒක තමයි ගොඩක් හර ප්‍රශ්නයක් මිනිස්සු කෝ දැන් ඕගොල්ලන් කරපු research වලින් අද ලංකාවට වැඩක් වෙලා තියෙනවා.
කෝ ප්‍රතිපල ඔච්චර සල්ලි දුන්නා ඇහුවොත් මහාචාර්ය
මොනවද කරන්නේ? ඔය publications තියෙනවා, list ගණන් තියෙනවා, මටත් තියෙනවා. නමුත් මම හිතන දේ තමයි හැමදාම අපි එතනින් එහාට දෙයක් කරන්න ඕනේ කියලා. ඒතකොට අරක හදලා අපි නැවැත්ුවේ නැහැ. දැන් අපි product එකක් develop කරගෙන යනවා. ඒතකොට ඒ product එක බොහෝ වෙලාවට අර ෆාම් එක කියන්නේ අපිට මේක එක්කෝ නොමිල දෙන්න පුළුවන් අපිට සමාජ සේවයක් විදිහට. එහෙම නැත්නම් කම්පැනි එකක් මේ ටෙක්නොලොජි එක ගත්තොත් කම්පැනි එකට පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දාන්න. ඒ කියන්නේ අපි ඒක පේටන්ට් කරලා අපේ IT යුනිවර්සිටි එකට තියාගන්න. එතකොට ඒක තමයි අපි කුණු ප්‍රශ්නේ දැන් විසඳන්න යන්නේ.
අවසාන වශයෙන් රට ගැන මොකද්ද ඔබතුමියගේ හැඟීම, බලාපොරොත්තුව? මේ රට දැන් අවුරුදු 75 දුප්පත් වෙලා හිටිය කියලා චෝදනා තමයි තියෙන්නේ. මොකද්ද ඔබතුමිය හිතන්නේ?
මං හිතනවා ඇත්තටම අපිට මේ රට ගොඩ ගන්න බෑ කියලා හිතන්න මං කැමති නෑ. බෑරි බව තමයි අපිට පේන්නේ. නමුත් මං හිතනවා සිනමන් වගේ වැඩිය ගොඩක් ඕනේ නෑ. මං කියපු ඒ වගේ සිනමන් කියන එක විතරක් ගත්තොත් අපි දැන් ගොඩාක් දේවල් කතා කරා. නමුත් මං හිතනවා සිනමන් කියන එක අපිට කැපිටලයිස් කරන්න පුළුවන් වුණා. හරි, අපි මෙතනින් ගෙනාපු තැනින් එතනට ගෙනිය ඉස්සරහට අඩියක් ගියොත් අපිට පුළුවන් කියලා මේ ලංකාවේ ගොඩක් දේවල් කරන්න ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. මම කියන්නේ නෑ නැහැයි කියලා. හැබැයි ඒ ඔක්කොමලා පොඩ්ඩක් මීට වඩා පොඩි වෙනස් විදියකට හිතන්න ඕනේ. හැමෝම හැමෝටම බයිනවා. අඩුතරමේ තමන් තමන්ගේ රෝල් එක බනින්න නැතුව ඒ සිස්ටම් එක හැබැයි අනිපැතර හැදෙන්නත් ඕනේ. ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඉතින් අපිට එතනින් එහාට යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මං සින්සියර්ලි බලාපොරොත්තු වෙනවා ලංකාව දියුණු වෙයි, ලංකාව මෙතනින් ඉස්සරහට යයි කියලා. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ වෙනුවෙන් තමයි අපි මේ ඉන්නේ අමාරුවෙන් හරි.
අනිවාර්යයෙන්ම අපිත් ඉන්නේ ඒක තමයි බලාගෙන ඉවලා මේක හදා ගන්න පුළුවන් තැනක් කියලා විශ්වාස කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන් ඇත්තටම බැරි නෑ. ගොඩක් වෙලාවට හැමතිස්සෙම මේ ඍණාත්මක හැඟීම් තමයි රට පුරාම යන්නේ බෑ බෑ කියන එක. ධනාත්මක හැඟීමක් ගන්න පුළුවන් කෙනෙක් මම ඉස්සරහා ඉන්නවා. ඇය ධනාත්මකයි, ඇය හිතන විදිය ධනාත්මකයි, රටේ බහුතරයක් හිතන විදිය ධනාත්මකයි. නමුත් වෙලා තියෙන ඍණාත්මක අදහස් වලින් තමයි සමාජය පෝෂණය වෙන්නේ හැමතිස්සෙම. ඉතින් ඇය තමන්ගේ කාලය තුළ කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා තිබෙනවා. ලංකාවට සිලෝන් සිනමන් නාමයේ දෙසියක් නැතුව අපි චදයක් අපව ගෙනල්ලා තියෙනවා. ඉතින් අපිට මේක 250 මිලියන් විතර එක්ස්පෝර්ට් රෙවෙනියු එකක් දැන්න තියෙන්නේ ඩොලර් බිලියන් වශයෙන් කියනවා නම් මේක 1 බිලියන් ගෙනියන්න පුළුවන් තැනක්. ලංකාවේ 1 බිලියන් අපිට ගන්න පුළුවන් නම් කොහෙන් හරි හොයන්න පුළුවන් සෙක්ට් එකක් තියෙනවා නම් ඉතාමත්ම අතලොස්සයි තියෙන්නේ, හොයන්නත් බෑ. ඉතින් මේක 1 බිලියන් ගේන්න පුළුවන්, ඊටත් එහාට යන්න පුළුවන් තැනක් කියන එක පෙන්වුම් කරලා තියෙනවා. අපි ගොඩක් දේවල් කතා කරා. ඉතින් ආරාධනා කරන දේශපාලඥයන්ට නොදැනුවත් ඇති විද්වතුන් නොදෙනුවත් ඇති, සම්පත්දායක නොදෙනුවත් ඇති, යන්න ගිහිල්ලා බලන්න එතුමියගේ ඉන්ස්ටිටියුට් එක රැදිනි විශ්වවිද්‍යාලයට බොහොම ළඟපාත තියෙන නූර යනවා නම් හොයලා බලන්න. අපි කතා කරමු නිතර සම්බන්ධ වෙමු. ඔබට වෙනත ආරාධනා කරනවා ඇත්තටම හැම නාලිකාවම මේ වැඩසටහන පුළු පුළුවන්ලට සම්බන්ධ වෙන්න, ඔබේ දැනුම බෙදා දෙන්න කියලා. බෙහෙන්ම සූදී සම්බන්ධ වුණාට අපිත් එක්ක අද මේ සාකච්ඡාවට එකතුනේ මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක මහත්මිය. ඇය ලංකාවේ ඉන්න තාක්කල් ඔබට පුළුවන් ප්‍රයෝජන ගන්න. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට.
බොහොමත්ම ස්තුතියි. මම ආයෙත් කියනවා මේ තමයි පළවෙනිට මේ ගැන කරපු සිංහලෙන් කරපු වැඩසටහන. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අවස්ථාව ලබා දුන්න එක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් තමයි ඔබත් උදා කරලා දුන්නේ මං වෙනුවෙන්. දරණ නාලිකාවටත් අහම්බෙන් තමයි මට ඇත්තටම සාරංග වමන ගැහුනේ. ඒ අහම්බේ අද මං හිතනවා යථාර්ථයක් වෙලා මේ පණිවිඩය මට ලංකාවට ගෙනියන්න සහ ලෝකයට ඔබේ වැඩසටහන ලෝකෙම බලන වැඩසටහන මම දැක්ක ගොඩාක් යුස් තියෙනවා මේකට. මං හිතනවා ඒ හැම කෙනෙකුටම අපිට රීච් වෙලා අපිට අරක වගේ රටටයි හැමෝටම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. බොහොමත්ම ස්තුතියි චතුර ඔබට.
ඉතින් අහම්බෙන් තමයි ගොඩක් අය මුණ ගැසෙන්නේ. වැඩසටහන ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. අපි දකිනවා මාදල් කර්මාන්තයේ තියෙන නිව්ටන් අයියාත් මේ වේදිකාවට ආපු කෙනෙක්. හැබැයි ඔහුගෙන් අපිට දෙයක් ඉගෙන ගන්න තිබුණා. ඒ වගේම මැටි කර්මාන්තයේ තියෙන අජිත් අයියා අපිට ගොඩක් දේවල් උගන්වලා ගියා. ඒ වගේම එතුමිය විතරක් නෙමෙයි අපිට ස්ටෙන්ට් එක හදපු ડોક્ટર බන්දුල විජේගේ ඉඳලා, ඒ වගේම අද AI ටෙක්නොලොජි පාවිච්චි කරන ડોક્ટર සුරංගගේ ඉඳලා හැම කෙනෙක්ම මේ වේදිකාවට ආවා. දේශපාලඥයෝ හැරෙන්න බුද්ධිමතුන් බොහෝ ආවා. ඉතින් ඔබටත් විවෘතයි මේ වේදිකාව. එන්න ටෝක් විච් අතට කතා කරන්න, දැනුවත් කරන්න, ඔබේ හැකියාවන් අපිටත් කියන්න. අපි වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන්.